네. पियाद अभिधर्म पिटके अभिधर्म पिटके ඉගෙන ගන්නනේ अभिधर्म पिटके හඳුන්වනවා කියලා එකට කියන්නේ ඒ කියන්නේ මේ अभिधर्म पिटके කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් හතරවන සතියේ रतनागरे दिव्यान विसिन मवन लद रुवन गेही वैडेंद फलंगक बैंदगेन सिही करंट यदुनावु सप्त प्रकरने उतुम्मो बुदुरजानान वहांसे में ए सात्याक मुल्ले එක දිගටම මෙනෙහි කරපු අභිධර්ම පිටකය වචන වලින් කියන්න බැරි බව තමයි කියලා තියෙන්නේ. කියලා ඉවර කරන්න බෑ වර්ෂ 100ක් 1000ක් ලක්ෂයකින්වත් වචන වලට පෙරලන්න බෑ කියලා. කියලා. උන්වහන්සේ අභිධර්ම පිටකයේ දේශනා කළේ අන්න ජනයාට දේශනා කළේ බුදු වීමෙන් 7 වෙනි වර්ෂයේදී බුදුවීමේ 7 වෙනි වර්ෂයේදී සවත්නුවර ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී තීර්ථක දමනය සඳහා යමක මහා ප්‍රාතිහාර්ය පාල දෙව්ලොවට වැඩම කරනවා. ඒ වස් කාලේ ගත කරන්නේ. ඉතින් උන්වහන්සේ තවුස්සාවට වැඩම කරනවා. दस दाहक सकलवल देवी देवताओं ब्रह्मियो रस्वेनवा उन्नांसे के देशना वहां इतिंग ये रस्वेलाइन देवी बबुंट बुद्ध जन्मान से मास तुना नौनवत्ता देशना कर पु देशना वट कियन अतिविथार अभिधम्म देशना අතිශයින් විස්තර වූ අභිධර්ම දේශනාව. උන්වහන්සේ ඒ මාස තුන තවුස්සාවේ ශක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල සෛලාසනයේ වැඩහිඳ කරපු දේශනාව සෑම දවසකම පිණුසිඟා වඩින්න යෙදුනා අනෝතත්ත්ව විලනක. උන්වහන්සේ අදිෂ්ඨාන කරලා නිර්මිත බුදුරුවක් මෙතෙක් ධර්මය දේශනා කරත්වා කියලා මහා ඉර්ධියක් පාල මනුස්ස ලෝකෙට වැඩම කරා පින්දපාතේ ලබා ගැනීම. උන්වහන්සේ බුදුරුවක් නිර්මාණය කර මනුස්ස ලෝකෙට යන බව සමහර දෙවි කෙනෙක් විතරක් දන්නවලු. සමහර දෙවි කෙනෙක් දන්නේ නැහැ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතාම කෙටි ඉතාම සුළු පිරිසක් මේක දැනගන්න හිටියා. දෙවියන්ගේ සම්පූර්ණ පිරිසෙන් ගත්තා. සරියුත් මහරහතන් වහන්සේ අනෝතත්ත්ව විල ළඟට උන්වහන්සේ ළඟට වැඩම කළා. හැමදාම ඒ දවස මුළුල්ලේ කරපු අතිවිත්තර ක්‍රමේ අති සංක්ෂේප ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් සරුත් හඳුරන්නට කියනවා. කෙව්වහම උන්වහන්සේ විස්තර වශයෙන් අලුත පැවිදි වෙච්ච 500ක් භික්ෂූන්ට එදා මේ දවස පුරා මේක උගන්වනවා. ඉතින් මෙන්න මේ ආකාරයට දිව්‍ය ලෝකයට අභිධර්ම දේශනාව කරන ගමන්ම සමගාමීවම මනුස්ස ලෝකේ 500 නමක් අභිධර්මයේ ඉගෙන ගන්න. ඒ නිසාම වෙන්න ඕන ප්‍රථම ධම්ම සංගහනාවේදී කිසිම කෙනෙකුට මේ අභිධර්ම පිටකේ බාර දෙන්නේ නැහැ. මොකද ප්‍රථම ධම්ම සංගානාවේදී අභිධර්ම පිටකයේවත් විනය පිටකයේවත් කාටවත් බාර දෙන්නේ නැහැ. ඉතින් මේ අභිධර්මය පිළිගන්නේ නැති සමහරු විනය ගැන නම් ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි අභිධර්ම පිටකේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා ප්‍රශ්න කරනවා. ඉතින් ඒක මේ මෑත කාලේ තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි, මේ බුද්ධඝෝෂ හිමියන් පහළ වෙන්නත් කලින් ඉඳලා තිබ්බ ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා ඒ හැම හිමිවරු අටුවාචාරින් වහන්සේලා ත්‍රිපිටකය රැගෙන ආපු මහා තෙරවරු ඒ ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. මේ රේරුකාණේ හාමුදුරන්ගේ පොතේ පව මේ අභිධර්ම පිටකයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා ප්‍රකාශ කරන්න පුද්ගලයන්ට උත්තර බඳලා තියෙනවා. ඒ මොකද ඒක මේ හැමදාම තිබ්බ දෙයක්. විනය පිටකයේ උපාලි හාමුදුරන්ගේ බාරය තිබ්බ නිසා විනය පිටකයට කාටවත් බාර දෙන්නේ නැහැ. සූත්‍ර පිටකයේ නිකාය පහ තමයි ප්‍රථම ධම්ම සංගානාවේදී බාර දෙන්නේ. හැබැයි ප්‍රථම ධම්ම සංගානාවේදී පිටක තුනම සංගානා කරා කියලා සූත්‍ර අටුවාවල පව සඳහන් වෙලා තියෙනවා. උපාලින් විනයං පුච්චි සුත්තානන්ද පණ්ඩිතං. උපාලි තෙරුන් විනය ප්‍රකාශ කළා. උපාලි පාලි තෙරුන් විනය ප්‍රශ්න වලට උත්තර දුන්න සූත්‍ර පිටකය ආනන්ද තෙරුන් උත්තර දුන්නා කියලා කියනවා. ඉතින් ආනන්ද තෙරුන්ට විනය පිටකයට උත්තර දෙන්න බැයිද කියලා ප්‍රශ්න උත්හාලා තියෙනවා. නෑ පුළුවන්. ඒත් බුදුජන් වහන්සේ වැඩ ඉන්න ජීවමාන වැඩ ඉන්න කාලේදීම උපාලි තෙරුන්ව විනය අග්‍ර කොට අග්‍රස්ථානයේ බුදුජන් වහන්සේ දුන්නා. ඉතින් උපාලි තෙරුන් වැඩේ ඉඳද්දී ආනන්ද හාමුදුරුවෝ එක්කරන එක සුදුසු නැති නිසා උපාලි තෙරුන් තමයි විනයට උත්තර දීලා තියෙන්නේ. ඊට පස්සේ මේක සඳහන් වෙනවා පිටකං තීනි සංගීතං අකංසු ජිනචාව ජිනසාවක. තුම් පිටකේම සංගානා කළා කියලා හැබැයි. ඉතින් එතනින්නුත් පේනවා මේ අභිධර්ම පිටකේ සජ්ජානා කරලා තියෙන බව ප්‍රථම සංගානාවේදී. තව තැන්වලත් අභිධර්ම පිටකය මේ රහතන් වහන්සේලා 500 දෙනාම එකට සංගානා කරා කියලා ඒ කීවරුණාම පෘථුවිය කම්පා වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. මොකද මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව පිළිබඳ වැඩිපුරම ධර්ම කරුණු ගැබ්වෙන්නේ අභිධර්ම පිටකේ. 84,000ක් ධර්මස්කන්ධ වලින් 42,000ම තියෙන අභිධර්ම පිටකේ. 21,000 සූත්‍ර පිටකේ, 21,000 විනය පිටකේ. මෙන්න මේ ආකාරයට තමයි මේ තුන් පිටකේ හැදිලා තියෙන්නේ. දැන් ධර්මස්කන්ධ 84,000යි කියන එක ඉතින් මම ඉතින් හැමෝ විසින් පිළිගන්නේ මේ එහෙම පිළිගන්නේ නැති කෙනෙක් නම් මම අහලා නැහැ හැබැයි. ඉන්නත් පුළුවන්. අභිධර්මය කියන පිටකයට ප්‍රකරණ 7ක් තියෙනවා. කොටස් කරලා තියෙනවා 7කට. ධම්මසංගණී කියලා ධර්මය සංග්‍රහ කරලා තියෙන කොටසක් තියෙනවා. විභංග කියලා බෙදලා තියෙන කොටසක් තියෙනවා. ධාතුකතා කියලා මේ ධාතුන් පිළිබඳ විස්තර කරපු කොටසක් තියෙනවා. පුද්ගල පඤ්ඤප්ති වශයෙන් පුද්ගලයෝ සහ ප්‍රඥප්ති විස්තර කරපු කොටසක් තියෙනවා. කතාවත්තු කියලා කොටසකුයි, යමක කියලා කොටසකුයි, හත්තනියු පဋාණ කියලා ප්‍රකරණයකුයි, ප්‍රකරණ 7ක් තියෙනවා. ඉතින් මේ ප්‍රකරණ 7න්ම අභිධර්ම පිටකේ ඉගෙන ගැනීම දුෂ්කරයි. මොකද ගැඹුරින් කියලා තියෙනවා. ඉතින් ඒකට පෙර සිටම පහසුවෙන් අභිධර්මයට බැස ගැනීමට අටුවා පොත් ගොඩක් ලියලා තියෙනවා. එයින් කීපයක් තමයි අභිධර්මාත සංග්‍රහය අභිධම්මාවතාරේ නාම රූප පරිච්ඡේදේ පරමාර්ථ විනිශ්චය සහ නාම රූප සමාසය කියන ඒවා අභිධර්ම අටුවා. එයින් වඩාම ජනප්‍රිය අටුවාව තමයි අභිධර්මාත සංග්‍රහය. මේ දොස්තර අමරදාස රත්නපාල මහත්තයා සන්නයක් කියලා තින්නේ අභිධර්මාත සංග්‍රහයට. රේරුකාණී හඳුරු පවා එහෙම කළා තියෙනවා. මොකද බොහෝ දෙනාගේ පිළිගැනීම පරිදි වඩාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් ඒ අභිධර්මාර්ථ සංග්‍රහයනුව ගියාම තමයි. මොකද මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව ගොඩාක් දිගයි. බුදුරජාන් වහන්සේට වචන විශාල ගණනක් ඉතා කෙටි කාලයකදී කියන්න පුළුවන්. කොහොමද කියනවා නම් දීඝනිකායේ ප්‍රමාණයයි මජ්ක්‍ධිමනිකායේ ප්‍රමාණයයි විතර වෙනවලු බුදුරජාන් වහන්සේ මදක් වැඩි කරලා භුක්තානුමෝදනාව කරොත් එනවා. ඒ කියන්නේ බණවර 64කුයි බණවර 80කුයි තමයි දීඝනිකායේ මජ්ක්‍ධිමනිකායේ තියෙන්නේ. ඒ දෙක තරම් විශාල වෙනවලු බුදුරජාන් වහන්සේගේ දේශනාව මේ පින්ඩපාතේ දුන්නාම අනුමෝදනා වශයෙන් කරොත් වැඩිපුර චුට්ටක්. නැවත විහාරයට ඇවිල්ලා අවවාද කරන වෙලාවට කරන ධර්ම දේශනාව සංයුත්ත නිකාය අංගුත්තර නිකාය තරම් ලොකුයි. ඒ කියන්නේ බණවර 220ක් විතර ලොකුයි කියලා කියනවා. සංයුත්ත නිකායට බණවර 100යි අංගුත්තර නිකායට බණවර 120යි තියෙනවා. ඉතින් ඒ වගේ දේශනාවක් මතක තියාගන්න ලේසි නැහැ කියලා කියනවා. දැන් ඔය සංයුක්ත අංගුත්තර කියන නිකාය දෙකේම සූත්‍ර ගණන් වලින් කියනවනම් සංයුක්ත නිකායේ සූත්‍ර තියෙනවා මේ 7762ක්. අංගුත්තර නිකායේ සූත්‍ර තියෙනවා 9557ක්. ඉතින් ඒ දෙකක් අහුනම 17319ක් වෙනවා. ඉතින් මේ සූත්‍ර එච්චර ගණනක වගේ ධර්මදේශනාවක් තමයි දවල්ට මේ පින්දපාතය අරගෙන ඉවරලා භික්ෂූන් රැස් වුණාම මේ භාවනා කරන්න යන කලින් දෙන අවවාදේ. එහෙමයි කියලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් දීර්ඝයි. කෙනෙකුට මතක තියාගන්න අමාරුයි. හැබැයි ඒ ධර්මදේශනාව තුළ දානය පිළිබඳ කතා, සීලය පිළිබඳ කතා, කාමයන්ගේ ස්වර්ගය පිළිබඳ කතා, කාමයන්ගේ පහත් බව, කාමයන්ගේ ආදීනව නරක පැත්ත සහ කාමයන්ගේ තියෙන කිලුටු බව, කෙලෙස් සහිත බව, එන් කාම සැප විඳීමේ තියෙන කෙලෙස් ගතිය, කිලුටු බව සහ කාමයන්ගේ මිදීමේ අනුසස් කියන දේ ප්‍රකාශ කරලා අන්තිමට බුදුරුන්ට විතරක් කරන්න පුළුවන් සාමුක්ඛංශික දේශනාවක් තමයි කරනවා කියන්නේ. ඉතින් මේ සාමුක්ඛංශික දේශනාවට මේ චතුරාර්ය සත්‍ය දේශනාවයි තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය දේශනාව හරියටම ගැබ් වෙලා තියෙන අභිධර්ම පිටකේ. සූත්‍ර පිටකේ තියෙන්නේ කොටසින් කොටස පමණයි. හරියටම විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ අභිධර්ම පිටකේ. අභිධර්ම පිටකේ තමයි බුද්ධ දේශනාවේ තියෙන දිගම සූත්‍රය කියන්නේ. ඒ කියන්නේ තනි සූත්‍රයක එක දිගට මුළු පිටකේ. ඉතින් අභිධර්ම පිටකේ උගන්වන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහ වගේ අටුවාවක් කියලා දීලා ඊට පස්සේ පිටකේ තනියම කියවගෙන යන්න කියලා කියනවා. මොකද එහෙම නැත්තම් මේ ඉවර කරන්න බැහැලු කියනවා. දැන් දැන් එකින් එකම අරගෙන කියලා දෙන්න ගියොත් එහෙම උගන්වලා ඉවර කරන්න අමාරුයි කියන්නේ. මේ ගොඩක් කාලයක් ගත වෙනවා කියලා කියන්නේ. අපි ගාව දැන්ට තියෙන්නේ මේ සරුත් හාමුදුරුව කියපු විස්තර වශයෙන් තියෙන අභිධර්ම දේශනාව. අතිවිස්තර ධර්ම දේශනාව නෙමෙයි. බුදුජාන විශ්ව දිව්‍ය ලෝකෙට කියපු එක නෙමෙයි. ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා. ඒක පැහැදිලිද? ඒ කියන්නේ අතිවිස්තර ධර්ම දේශනාව අභිධර්ම දේශනාව කරේ දිව්‍ය ලෝකෙට. අතිශයින් කෙටිම ධර්ම දේශනාව කරේ සරුවත් හාමුදුරන්ට. මධ්‍යම ප්‍රමාණයේ විස්තර සහිත ධර්ම දේශනාව කළේ සරුවත් හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ඇතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අනුමත කරලා තියෙනවා. එහෙනම් ඒකත් මේ සරුවත් හාමුදුරුවගේ දේශනාවක් කියලා සලකන්නේ නැහැ. බුදු දේශනාවක් හැටියටම තමයි සලකන්නේ. ගොඩක් අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා ආභිධම්මික භික්ෂුවම තමයි ධම්මකතිකයා කියලා. ආභිධම්මික නොවන භික්ෂුව ධම්මකතිකයෙක් නෙමෙයි. ඒ මොකද එක කර්මයක් තව කර්මයක් එක්ක පටලවන්න පුළුවන්. නාමයේ රූපයත් එක්ක පටලවන්න පුළුවන්. එහෙම නැත්නම් විපාකයක් විපාකයක් එක්ක පටලවන්න පුළුවන්. අභිධර්මයේ දන්නේ නැති වුණාම එහෙම පටලෙන්නේ නැති වෙන්න ධර්ම දේශනා කරන්න බෑ කියන. ඒ නිසාම මේ පොත්වල පාලි පාඩ සඳහන් වෙනවා මේ ආභිධම්මික භික්ෂුවම තමයි ධම්මකතිකයා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ මොකද උන්වහන්සේට තමයි හරියටම පැටලෙන්නේ නැතුව මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියලා කියනවා. අභිධර්මයේ අපි ඉගෙන ගන්නවා පරමාර්ථ ධර්ම හතරක් යන. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා. ඉතින් මෙන්න මේ පරමාර්ථ ධර්ම හතර තමයි මේ අභිධර්ම පිටකේ පුරාවටම විහිදිලා තියෙන්නේ. මොකද්ද මේ පරමාර්ථය කියලා කියන්නේ? පරමාර්ථය කියලා කියන්නේ ඇත්තටම තියෙන දේ. හීනාර්ථය කියන්නේ මොකද්ද? හීනාර්ථය කියලා කියන්නේ බලපු ගමන් පේනවා තියනා වගේ ඒ උනට ඇත්තටම බෙදලා බෙදලා හොයලා බැලුවාම ඒක එහෙම නෑ. එහෙනම් ඒක පරම අර්ථයක් නෙවෙයි, ඊට වඩා පහත් අර්ථයක්, අසත්‍ය දෙයක් හැටියට සලකන්නේ. මේකටම කියන තව වචනයක් තමයි සම්මුතිය සහ දැන් ඔය හීනාර්ථය කියන එකට ප්‍රඥප්තිය. ඔය සම්මුති දේශනා, පරමාර්ථ දේශනා කියලා කියනවා. ඒ සූත්‍ර දේශනාවල කියනවා සම්මුති දේශනා කියලා. අවිධර්ම දේශනාවට කියනවා පරමාර්ථ දේශනාව කියලා. පරමාර්ථයයි ප්‍රඥප්තියයි අතර තියෙන වෙනස කොහොමද කියනවනම් දැන් අපි ලී පුටුවක් ගත්තොත් ඒ ලී පුටුව ප්‍රඥප්තියක්. ඒ කියන්නේ හීනාර්ථයක්. ඇත්තට මේ ලී පුටුවක් කියලා එකක් නැහැ. මොකද මේ ලී පුටුව කියලා පෙන්වන්න දෙයක් නැහැ. එක්තරා විදිහකට එක ආකාරයකට හැඩ ගැසුනොත් විතරයි පුටුවක් වෙන්නේ, ලී පුටුවක් වෙන්නේ. ඒ ලී ටිකම හැඩුවොත් එතන පුටුවක් කියලා සඳහන් වෙන්නේ නැහැ. නිකන් ලී ගොඩක් හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට දැන් පුටුව කියලා පෙන්වන්න ලී නෙමෙයි පුටුව කියන්නේ. පුටුව කියලා පෙන්වන්න දෙයක් නැහැ අත්තට. එතකොට ඒ තියෙන ලී ටික කුඩු කරොත් අපි කියන ලී කුඩු කියලා. එතන පුටුවක් නැහැ. එතකොට පුටුව කියලා පෙන්වුවේ මොකටද කියලා ඔබ කියන්නේ පැහැදිලි කරන්න දෙයක් නැතුව යනවා. ඒ කියන්නේ හොයලා බලද්දි අර්ථය නැති වෙලා යනවා නම් ඒක හීන අර්ථයක්. එහෙම නැත්නම් ප්‍රඥාප්තියක් කියලා කියන්නේ. හොයලා බලද්දි බලද්දි වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා නම් ඒකම ඉස්මතු වෙලා පේනවා නම් ඒකට කියන්නේ පරමාර්ථය කියලා. එහෙම තමයි මේ ලෝක විවහාරයයි මේ කියන්නේ සම්මුතිය කියලා කියන්නේ ලෝක විවහාරයට පරමාත් දේශනාව අතර තියෙන වෙනස්කම අඳුනගන්න අපි ඒ විදිහට. මොකද මේ එක සිද්ධාන්තයක් තියෙනවා මේ යම් කිසි එකට පවතින දෙයක් බෙදුවට පස්සේ දෙකක් හැටියට තියෙනවා නම් ඒ දෙකක් හැටියට තිබුණා නම් ඒක එකක් නෙමෙයි දෙකක්ම තමයිලු එකට එකහුව වෙලා තිබුණා. ඒක තේරෙනවද? ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක් බෙදන්න පුළුවන් නම් දැන් කලින් අපිට මොන හරි ගත්තොත් එහෙම මේ දැන් ඉස්සර අපි හිතුවේ දැන් පරමාණුව කියලා කියන්නේ බෙදන්න බැරි තියෙන කුඩාම අණුව තමයි පරමාණුව කියලා කිව්වේ. මොකද පරම අණුව කියලා කියන්නේ කුඩා කියන පරම කියලා කියන්නේ කෙලවරටම කියලා කියන පරම කියන්නේ කෙලවර කියන්නේ. ඉතින් කුඩා කුඩා විදිහට බෙදාන බෙදාන කියලා අන්තිමට හම්බෙච්ච එක තමයි පරමාණු කියලා කියන්නේ. ඉතින් ඒ පරමාණුවත් නැවත බෙදුවා. එතකොට ඒකට පරමාණු කියන වචනේත් වැරදි ඇත්තට. ඉතින් ඒ එහෙම බෙදුවට පරමාණු කියන වචනේ මාරු කළේ නෑ වුණා. ඒක පරමණ ඕන අණුවක් වුණා ඒක. ඉතින් ඒ වගේ අර බුදුරජාණන් වහන්සේ හීනාර්ථය කියලා සඳහන් කළේ අන්නේකට. දැන් අපි විද්‍යාව හොයාගත්ත පරමාණු. ඒක හීනාර්ථයක්. මොකද බෙදාන ගියාම ඒක නෑ. පරමාණුව නෙමෙයි ඒක. ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වශයෙන් තව බෙදන්න පුළුවන් වුණා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ බෙදලා ඉවර වෙලා කියපු නම් ටික තමයි කියන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා. මේ චිත්ත තියෙනවා 89ක්. සිත් වර්ග 89ක් තියෙනවා. ඒ 89 විස්තර වශයෙන් කියනවා නම් ලෝකෝත්තර හිත් 8යි තියෙන්නේ. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගසිතයි, ඵලසිතයි කියලා සිත් දෙක දෙක ගත්තාම 4කට 8ක් වෙනවා. ඒ 8යි තව 81කුයි තමයි සිත 89 කියලා කියන්නේ. මේ ලෝකෝත්තර සිත් 8 මොන ධානයේ ඉඳලාද වඩන්නේ කියලා ධාන පහකට බෙදෙනවා. ඉතින් මේ සමහර කෙනෙක් ප්‍රථම ධානයෙන් තමයි සෝවාන් වෙන්නේ. සමහර කෙනෙක් දෙවන ධානයෙන් සෝවාන් වෙනවා. ඒ සමාධි මට්ටම. ඒ සමාධි මට්ටම හැටියට සිත් ප්‍රභේදගත කරාම මේ 8 පහකින් වැඩි කරන්න වෙනවා. එතකොට 40ක් වෙනවා. එතකොට මේ කලින් තිබ්බ 81යි මේ 40යි එක 121ක් වෙනවා. ඒ හින්දා කියන විස්තර වශයෙන් කියනවනම් 121ක් තියෙනවා. නැත්තම් 89යි තියෙන්නේ. එහෙම තමයි සඳහන්. ඊට පස්සේ චෛතසික කියලා ශක්ති විශේෂ 52ක් තියෙනවා. චේතනාව කියන්නේ එක චෛතසිකයක්. සංඥාව කියන්නේ එකක්. අපි විස්තර වශයෙන් ඉදිරියට කරනවා. රූප කියලා 28ක් තියෙනවා. මේ චිත්ත චෛතසික රූප කියන මේ තුනම ඔව් මේ චිත්ත චෛතසිකේ රූපය කියන තුනම සංකතයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. නිර්වාණය කියන එක හේතුවෙන් හටගන්න පරමාර්ථයක් හිතේ සඳහන් වෙන්නේ නැහැ. ඒක අසංකත ධාතුවක් හැටියට තමයි කියන්නේ. මේ අනිත් කාරණේ තමයි විශේෂයෙන් දැනගන්න ඕන මේ පරමාර්ථ කියන මේ චිත්තචෛසික රූප කියන පරමාර්ථ තුනම ද්‍රව්‍ය නෙමෙයි අද්‍රව්‍යමයි. ඒ කියන්නේ ද්‍රව්‍යයක් තියෙනවා වගේ පේනවා විතරයි රූපවලත්. ඒව ඇත්තටම ක්‍රියාවලි කියලා කියන ක්‍රියාදාම තනි ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාවන් ගොඩකගේ ක්‍රියාවන් රසකගේ එකවීම. ඒකට කියන්නේ ක්‍රියාදාමයක් කියන්නේ ක්‍රියාවල. ඒකට තමයි ක්‍රියාදාමය කියලා කියන්නේ. ඒ ක්‍රියාවලක් නිසා දෙයක් තියෙනවා වගේ අපිට පෙන්눔 කරනවා. ඒක අපි රූප කාණ්ඩයේදී අපි මෙන්නම දැනගන්නවා. ඊට අමතරව මේ සිත කියනත් ක්‍රියාවක්. එක සිතක් ක්‍රියාවක්. තව සිතකුත් ක්‍රියාවක්. ඒව ශක්ති විශේෂ කියලා අපි දන්න වචන වලින් හඳුන්වන්න පුළුවන්. සිත කියන්නේ ශක්තියක්. මොනවා හරි දැනගැනීමේ ශක්තියක්. චෛතසික කියලා කියන්නේ ඒ සිතත් එක්කම ඇති වෙන ගුණ ස්වභාවයක්. ඒවත් ශක්ති විශේෂම තමයි. ඉතින් මේ චෛතසික 52ක් කියලා තියෙනවා. ඒ 52න් චේතනාව කියන චෛතසිකයේ තියෙන ශක්තිය තමයි කර්ම ශක්තිය කියලා අපි කියන්නේ. ඒ හින්දා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කිව්වත් ඒවා මේ ද්‍රව්‍ය හැටියට සලකන්නේ නැහැ. ඒවත් ක්‍රියා හැටියට තමයි සලකන්නේ. ශක්තිය හැටියට තමයි සලකන්නේ. ඒ ශක්තිය තියෙන නිසා අපිට ඝන හැටියට තේරෙනවා. එහෙම නැත්නම් ද්‍රව හැටියට තේරෙනවා. ඒ ක්‍රියාවලිය අනුව ඒකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණවල අඩු වැඩි ගතිය අනුව අපිට ඒකේ ස්වභාවය වෙනස් වෙලා පේනවා. ඉතින් ඒක තව ටිකක් ඉස්සරහට අපි දැනගන්න ඉගෙන ගන්නකොට පැහැදිලි වෙයි. මොකද මේ සාමාන්‍ය උදාහරණයක් තියෙනවා. දැන් මේ අපි ගමනක් යනවනම් ඒ අපි හිතමු අපි සැතැම්මක් ඇවිදිනවා කියලා. ඒ සැතැම්මක් ඇවිදිනවා කියන එක එක ක්‍රියාවක් නෙමෙයි, ක්‍රියා දාමයක්. හැබැයි එක ක්‍රියාවක නැවත නැවත ඇතිවෙමුකුත් මේ ක්‍රියා ජාති කීපයක් එක දිගට ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා වශයෙන් ඇතිවීමක් තමයි. මොකද අපි අඩිය ඉස්සරහට ගෙනියනකොට අපි යනවා ඉස්සරහට. ඊට පස්සේ අඩිය තියනකොට ඒ කියන්නේ අපි නැවතිලා ඉන්නේ. ඒ කියන්නේ අපි හැතැප්මක් ඇවිද්දොත් හැම ගිය නැති තැනකුත් නැහැ, නැවතිච්ච නැති තැනකුත් නැහැ. කියන්නේ සෑම මොහොතකම අපි එක තැන ඉඳලා තියෙනවා. සෑම මොහොතකම ඇවිදලා තියෙනවා. ඒ දෙකම එකට සිද්ධ වීම නිසා තමයි යෑම කියන එක පේන්න පටන් ගන්න. දැන් රථයක් ගමන් කරනවා කියලා කිව්වට ඒ රථය ගමන් කරනවා ඇහැට සංවේදී වෙන්නේ නැහැ. ඇහැට පේන්නේ, ඇහැට සංවේදී වෙන්නේ නැත්නම් ඇහැට පේන්නේ රථය එක තැනක තියෙනවා පේනවා. ටික වෙලාවකින් බලුවාම එතන නැතුව තව තැනකින් පේනවා. ඊට පස්සේ තව ටිකකින් බලුවම එතනත් නැතුව තව ටිකකින් පේනවා. තව ටිකක් ඈතින් පේනවා. ඒ වගේ මේ ගමන් කරන රථය තනින් 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 දැකීම නිසා යෑම කියලා ක්‍රියාවලියක් වෙනවා ඇති කියලා අනුමාන වශයෙන් හිතෙන් දැනගැනීම තමයි සිද්ධ වෙන්නේ. නැතු යෑම කියන එක මේ එහෙම පේන එකක් නෙමෙයි. මොකද යනවා පේන්න විදිහක් නැහැ. මොකද රූප කලාප ඇතිවිවි නැති වෙන වේගෙ අතිශයින් වේගවත්. කොච්චර හයියෙන් ගියත් එක තැනක ඇති වෙච්ච එකක් තමයි අපි දැකලා තියෙන හැම වෙලේ. ඒ වෙනකොට වේගෙන් ඉදිරියට යනවා වගේ පේන්නේ. මොකද ඊළඟ සැරේ බලනකොට ගොඩක් දුර ගිහිල්ලා නම් අපි කියනවා ගොඩක් වේගෙන් ගිහිල්ලා. එහෙම නැත්නම් ඊළඟ සැරේ බලනකොට ඒ ළඟම තියෙනවා නම් අපි හිමින් ගිහිල්ලා කියනවා. එහෙම නැත්නම් එතනම තිබ්බොත් අපි කියනවා හෙලවෙන්නේ නැතුව තිබුණා. එතනම තිබුණා කියලා. එහෙම තමයි ඒක අපි අනුමාන වශයෙන් තමයි මේ යෑම සහ සිටීම හොයාගන්නේ. ඒක නැවතිලා තියෙන දෙයක දැකීම තමයි එහෙන් සිද්ධ වෙන්නේ. මේක පැහැදිලි. මේ දැන් මම කියනවා පැහැදිලි මදි නම් ආයි අහන්න. මොකද උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. මේ ඉස්සරහදි තයි මේවා ඔක්කොම එනවා. අනිත් එක තමයි මේ කාරණයක් කියන්නේ මේ භාෂාවේ තියෙන වචන වලින්ම අභිධර්මයේ ඉගෙන ගන්න බෑ කියලා විශේෂයෙන් සඳහන් වෙලා තියෙනවා. මොකද පාලි වලින්වත් හරියටම කියන්න බෑ. සිංහලෙන් ඉතින් මොන කතාවද කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මේ ලෝභය කියන තනි ධර්මය හඳුන්වන්න මේ ධම්මසංගණී ප්‍රකරණේ වචන 100ක් තියෙනවා. ද්වේෂය කියන එක හඳුන්වන්න 26ක් තියෙනවා. මෝහය කියන එක හඳුන්වන්න 24ක් තියෙනවා. ඉතින් මම මේ නිකන් මේ ඒ වචන කියන්න. ඒ වචන ටික කිව්වහම දන්න වචන සහ නොදන්න වචන ගොඩක් ඇති. තත්ත කතමෝ ලෝභෝ. මෙහි කුමක්ද මේ ලෝභ යනු? යෝ රාගෝ, යම් රාගයක් තියෙනවා නම්. සරාගෝ, අනූනයෝ, අනුරාධෝ. නන්දි, නන්දි රාගෝ. චිත්තස්ස සරාගෝ. ඉච්ඡා, මුච්ඡා. අජ්ජෝසනං, ගේදෝ. පලිගේදෝ, පංගෝ. සංකෝ, ඒජා. මායා, ජනිකා. සංජනනි, සිබ්බනි, ජාලිනි. සරිතා, විසත්තිකා. සුත්තං විසටා ආයුහිනි දුතියා පනිදි භවනෙත්ති වනං වනතෝ සන්තවෝ සිනෙහෝ අපෙක්ඛෝ පටිබන්දු ආසා ආසින්සන ආසින්සිත සිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා පොට්ටබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා චප්පිතත්තං ලෝලුප්පං ලෝලුප්පායන ලෝලුප්පායිත්තං පුඤ්ජජිකත පුඤ්ජංජිකත සාදුකම්මත අදම්මරාගෝ විසමලෝභෝ නිකාන්ති නිකාමන පත්තන පීහන සම්පත්තන කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරෝධතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා පොට්ටබ්බතණ්හා ධම්මතණ්හා ඕගෝ යෝගෝ ගන්තෝ උපාදානං ආවරණ නීවරණං ඡාදනං බන්ධනං උපක්ඛිලසෝ අනුසයෝ පරියුට්ඨාන ලතා වේවිච්ඡං දුක්ඛමූලං දුක්ඛ නිදාන දුක්ඛප්පබවෝ මාරපාසෝ මාරපලිගං මාර විසයෝ තණ්හා නදී තණ්හා ජාලං තණ්හා ගද්දල්ලං තණ්හා සමුද්දෝ අබිද්ධා ලෝභෝ අකුසල මූලං අයං උච්චති ලෝභෝ. ඉතින් මෙන්න මේ ආකාරයට ලෝභය ගැන වචන 100කින් කියලා තියෙනවා. ඒ කියන්නේ පාලියෙන් බුදුරජාන් වහන්සේ ලෝභය හඳුන්වන්න කියලා තියෙන වචන 100. ඉතින් දැන් මේ හැම වචනයකටම හරියටම සිංහල වචනයක් හොයන්න හරිම අමාරු. ඒ කියන්නේ පාලි වචනේ තේරුම් ගන්නත් සිංහල වචනට පරිවර්තනය කරන්න බෑ හරියටම. ඒ කියන්නේ ලෝභය කියන තනි ධර්මයේ හඳුන්වන්නත් අමාරු නම් මේ නාම රූප කියන දෙකම නැති නිවන හඳුන්වන්න කොච්චර අමාරුද? ඒ වගේ මේ මම මේ නන් ටික කිව්වේ ඔබ මේ එකක් තමයි එක සැරයක් හරි එක අහන්නේ හොඳයි කියලා. අනික එක මේ ඒ ධර්මයේ ගැඹුරුකම අපි දැනගන්න ඕන හින්දා. ඉතින් මේ අභිධර්මය කියන සාගරයට මේ සාගරය තරණය කරන්න හිතාගෙන ආපු අපි මේ මූදු වෙරළට ඇවිල්ලා කකුල් දෙකේ යටිපතුල විතරක් තෙමාගෙන ආපහු ආවා වගේ තමයි මේ අදහන අභිධර්ම දේශනාව. තේරුණා? ඉතින් මේ ඒකත් අපි දැනගන්න ඕන හින්දා මේ හින්දා තමයි මම මේ කිව්වේ ඇත්තටම. මේ හිත කියන එක ඉතාම අඩු ආයුෂයක් තියෙන ඉතාම වේගවත් ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවේ අවස්ථා තුනක් තියෙනවා කියලා කියන උත්පාද, තితి, භංග යන දෝෂයෙන් ඇතිවීම, පැවතීම සහ නැතිවීම. හතරෙනි අවස්ථාවක් ඇත්තේම නැහැලු. ඒ කියන්නේ ඒ උත්පාදයක්, තිතියක්, භංගයක් හැරුණකොට වෙන කිසිම අවස්ථාවක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එක සිතක් නැතිවීමෙන් පස්සේ අනික් හිත ඇතිවීමට වෙලාවක්වත් හිතින්න විදිහක් නැහැ. මොකද අවස්ථා හතරක් නැහැ. අනිවාර්යයෙන්ම තුනයි තියෙන්නේ කියලා කියලා තියෙනවා. අනිත් එක මේ සිත කොච්චර වාර ගානක් ඇති වෙනවද කියලා කියනවනම් අසුරු සැනකදී එහෙම නැත්නම් ඇසිපිය සැලීමකදී නැත්නම් මෙහෙම අසුරු සැලීමකදී අසුරක් ගැසෙන කාලයකදී කෝටි ප්‍රකෝටි ගාණක් ඇති වෙනවා කියලා තියෙනවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේම මිලිඳු රජුරවන්ට උදාහරණ පිණිස කියනවා මහරජ අසුරු සැනක ගසන මොහොතකදී ඇති වුණ සිත් ප්‍රමාණය දල වශයෙන් 150 යාල සත් අමුණු 2000. ඒ කියන්නේ අමුණු ගානයි ලාස් ගානයි පැත්තකින් තිබ්බත් ගැල් 150 150ක වී පුරෝලා ඒ වී ඇට එක එක අයින් කරොත් ඇතිවන එක හිත ප්‍රමාණය එක හිතකට ගානේ මේ අසුරු සැනකදී ඇතිවන ඒ වී ටික ඔක්කොම ඉවරනවා. ඒ කියන්නේ ගැල් 150ක පුරවපු දල වශයෙන් කියනවා නම් මේ අමුණු ගානයි ලාස් ගානයි නැතුව ගැල් 150ක පුරවපු සිත් ගණන මේ මේ වී ඇට ගණන ඉවර වෙනවලු සිත් ගණනට. එතන ඊටත් වැඩි කියලා කියන්නේ. ඉතින් කෝටි ප්‍රකෝටි ගාණක් කියලා තමයි අපි සමාන් කියන්නේ එහෙම. මේ සිත කියන එක ශක්තියක්. ඒ ශක්තියෙන් කරන්නේ තව දෙයක් දැනගැනීම. දැන් චක්කු විඥානේ නැත්නම් ඇහි ඇති වුණ සිතෙන් මේ වර්ණය සහ හැඩය අඳුර ගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ කාය විඥාණයෙන් එහෙම නැත්නම් කය ඇති වුණ සිතෙන් රසණය දැනගන්න පුළුවන් සීතල දැනගන්න පුළුවන් සැප දැනගන්න පුළුවන් දුක දැනගන්න පුළුවන් සිනිදු බව දැනගන්න පුළුවන් රළු බව දැනගන්න පුළුවන් තෙරපුම දැනගන්න පුළුවන් යනාදි වශයෙන් විවිධ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ද්‍රියන්ගේ තියෙන විශේෂත්වය නිසා කණෙන් කවදාක්වත් රූපයක් දකින්න බෑ. කනට සංවේදී වෙන්නේ කම්පන සංඛ්‍යාතවල තියෙන වෙනස්කම විතරයි. ඒ කියන්නේ තප්පරයකට කොයිතරම් කම්පා වෙනවද? ඒ කම්පනේ ගැඹුර වැඩිද? තීව්‍රතාව වැඩිද කියලා තමයි තේරෙන්නේ. යන අදෝෂින් මේ කම්පන සංඛ්‍යාතවල වෙනස්කම තමයි දැනෙන්නේ. මේ සිතකින් කරන්නේ තව දෙයක් දැන ගැනීම. කොටිම කියනොන දැනගැනීමේ ශක්තියක් කියලා හඳුන්වන්න පුළුවන්. අනික් කාරණේ තමයි සිතේ විසුතුරු බව ප්‍රමාණයක් කරන්න බෑ. ඒ කියන්නේ තමන් ඒ තරම් විසුතුරු නැති දෙයක් අරමුණු කරනවනම් ඒ සිත ඒ තරම් විසුතුරු නෑ. ඒත් කලාකරුවෙක් හරි යම් කිසි විසිතුරු දේවල් හිතෙන් හිතලා පුරුදු පුද්ගලෙයි. ඔහුට කැමති තාක් දේවල් මතක් කරන්න තරම් හිත විසිතුරු. ඒකට කිසිම බාධාවක් නැහැ. කොටිම කියනවා නම් අපිට මේ ළඟ තියෙන දෙයක්වත් පේන්නේ නැතුව තිබුණාට බුදුරජාණන් වහන්සේගේ ඥාණයට සියලු විශ්වයම අතැඹුලක්සේ වැටහෙනවා කියලා තියෙනවා. අතැඹුලක් කියලා කියන්නේ මේ අල්ල උඩ තියාගත්ත නෙල්ලි ගෙඩියක් වගේ පේනවා. අල්ල උඩ නෙල්ලි ගෙඩියක් තියාගත්තාම කැමති අතකට කරකවල බලන්න පුළුවන්. අන්න ඒ වගේ පේනවා කියලා කියනවා. ඉතින් අපිට මොනවද අරමුණු වෙන්නේ? අපේ හිතේ මොන විසිතුරුකමක්ද? මේ සම්මා සම්බුදුරගේ සිතත් එක්ක වැළුවාම. අනිත් එක තමයි දුර්වල හිත හැම අරමුණකටම වඩා යට වෙනවා. හැම අරමුණකටම යටත් වෙනවා. අරමුණ අනු හිත ක්‍රියා කරන්නේ. ඒර ප්‍රබල හිතට ඕනම දෙයක් යටත් කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය පුතග්ජනෙක් ඉඳලා සම්මා සම්බුදුරෙක් දක්වා හිතේ බලය වෙනස් වෙනවා. සාමාන්‍ය පුතග්ජනෙක් කියලා කියන්නේ හිත පාලනය කරගන්න බෑ. හිත කොහොමවත් පාලනය කරගන්න බෑ. මොකද අපේ ධම්මපදයේ සඳහන් වෙනවා පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන්. يعني ඒ කියන්නේ මේ පන්දනං කියලා කියන්නේ ගැහෙනවලු හිත. චපලං කියලා කියන්නේ හරිම කපටිලු. මොකද හිතටවත් හිත හොයාගන්න බෑ. කපටි. දුරක්ඛං කියලා කියන්නේ රැකගන්න බෑ. දුන්නිවාරයන් කියන්නේ වළක්ක ගන්න බෑ. අපිට වළක්වන්න ඕන වුණාට වළක්වන්න බෑ ඒක. අන්න ඒව එවැනි සිත පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධාවී උසුකාරෝ චේතේජනං. උජුං කරෝති මේධාවී උසුකාරෝ තේජනං කියලා කියන්නේ අන්න ඒ ගැහෙන චපල වූ කියන්නේ ඇද වූ රකින්ද බැරි වලක්වන්න බැරි සිත මේ ඊයක් වගේ කෙලින් කරනවලු. කියන්නේ හීවඩුවෙක් ඊයක් කෙලින් කරනවා වගේ කෙලින් කරනවලු නොනැත්තු. ඒකනේ ඉතින් ප්‍රශ්න තියෙනවද මොනාද? ඒ වගේ ගොඩක් ගාතාවක් තියෙනවා මේ දුරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන් කියන්නේ දුර ගමන් කරනවලු තනිව හැසිරෙනවලු ශරීරයක් නැහැලු එක ගුහාසයන් කියන්නේ මේ හෘද වස්තුව කියන ගුහාවේ හැංගිලාලු තියෙනවා. ඒක ඇතුලේ තියෙන. පේන්නේ නැහැ එළියට. අන්න ඒ සිත දමනය කර ගන්නවා නම් සංයමයට පත් කර ගන්නවා නම් මාර බන්ධනේ මිදෙන්න පුළුවන්. යේ චිත්තං සංයමේ සම්ති මොක්ඛන්ති මාර බන්ධන. මේ ඇවිල්ල මේ චිත්ත වර්ගයේ තියෙන ධම්මපද. ඉතින් ඒ වගේ හිත අඳුන්වන ගොඩාක් ගාථා තියෙනවා ඒකේ. ඉතින් ඒකෙන් සාමාන්‍යයෙන් හිත ගැන වාගන්න පුළුවන්. දුන්නිග්ගහස ලහුනෝ යත්තකාම නිපාතිනෝ කියලා කියන්නේ මේ අල්ලගෙන හිත නිග්‍රහ කරන්න බැහැලු. මොකද ලහුනෝ කියන්නේ ඉතා කෙටි කාලයකින් වෙනස් වෙලා වෙන එකක් බවට පත් වෙනවා. ගෙන පහසුවෙන් හිත අල්ල ගන්න බෑ. ඒ හින්දා මේ නින්දා කටයුතු සිතක් ඇති වුණත් Tamanටවත් තේරෙන්නේ නැහැ මේකක් ඇති වුණාද කියලා. දැන් Tamanට ඕන නම් Tamanට නිග්‍රහ කරගන්න Taman කරපු වැරදි වලට ඒත් Tamanට අහුවෙන්නේ ටිකයි. ගොඩක් ඒවා අහුවෙන්නේ නැහැ. ඒකයි දුන් නිග්‍රහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ කියලා කියන්නේ මේ ආස තැන් වලට ඇදගෙන වැටෙනවලු. කාමනිපාතික කියන්නේ කාමයන් උඩ පතණය වෙනවා. ඉතින් මේ එක කාමයක් උඩ නෙමෙයි වැටෙනින් තැන් තැන් වලට වැටෙන්නේ. ඒ හින්දා මේ වේගෙන් වෙනස් වෙනවා. ඒ හින්දා මේ නිග්‍රහ කරන්න කැමති කෙනෙක් හිටියත් ඒ සිත අල්ලගෙන නිග්‍රහ කරන්න බැරි වෙනවා. අන්න ඒ වගේ සිතක් චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. ඒ කියන්නේ අන්න එහෙම සිත දමනය කර ගැනීම හොඳයි. අන්න එහෙම සිත දමනය කරගත්තොත් සැපගෙන දෙනවා. ඉතින් මෙන්න මේ නොඑක ආකාරයෙන් සිත ගැන අපේ සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. මේ ගාතවලින්ම තේරෙනවා සිත කොච්චර දකින්න අමාරුද කියන එක. සිත දකින්න අමාරු. සමහර ගාථාවකින් දකින්න අමාරුයි කියලා වචනෙම කියලා තියෙනවා. සුදුද්දසං සුනිපුණ යත්තකාම නිපාතිරං කියලා දකින්න හරිම දුෂ්කරයි. හරිම සියුම්. ඒ සියුම් නිසා අහුවෙන්නේ නැහැ. මේ අන්න එහෙම සිත රැක ගැනීම සැපගෙන දෙනවා කියලා තව ගාථාවක සඳහන් වෙලා තියෙනවා. මේ සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම පැවතිලා සිතත් එක්කම නැති වෙලා යන තව ශක්ති විශේෂයක් තියෙනවා. ඒකට කියන්නේ චේතසික. පාලියෙන් කියන්නේ චේතසික කියලා. සිංහලෙන් අපි කියන චෛතසික කියලා. මෙන්න මේ චෛතසික 52ක් තියෙනවා. ඒ 52ම සිතත් එක්කම උපදිනවා, සිතත් එක්කම පවතිනවා, සිතත් එක්කම නැති වෙනවා. සිත උපදින තැනමයි උපදින්නේ. සිත ගන්න අරමුණටම අරමුණම සම්බන්ධයෙන් තමයි ඇති වෙන්නේ. ඉතින් ඔක්කොම කියනවා. ඒක වත්තු. ඉතින් ඒ නිසා සිතෙන් වෙන් කළ හඳුන ගන්න හරිම අමාරු. අන්න ඒකට උදාහරණයක් ඇරෙයි තමයි බුදුරජාන් වහන්සේ මේ චිත්තයි චෛසිකයි කියන ධර්ම වෙන් කළ අඳුන ගැනීම කොච්චර දුෂ්කරද කියලා කියන්නේ. උදාහරණයක් දෙනවා. මේ සාගරයේ මැද්දට ගවුසියක් ගිහිල්ලා නැත්නම් හැතැම් 400ක් ගිහිල්ලා වතුර දෝතක් අරගෙන කියන්න පුළුවන් නම් මේ වතුර දෝතේ මේ තරම් ප්‍රමාණයක් ගංගා නම් ගඟේ ජලයේ තියෙනවා, යමුනා ගඟේ ජලයේ තියෙනවා, අචිරවතී ගඟේ ජලයේ තියෙනවා ආදී වශයෙන් වෙන් කළා කියන්න පුළුවන් නම් අන්න ඊට වඩා දුෂ්කරයි කියලා චිත්තසයිසික වෙන් කරනවා. අන්න ඒ නිසාම තමයි මේ අභිධර්ම පිටකය කියන දේ කිසිම රහතන් වහන්සේ කෙනෙකුට හෝ මහරහතන් වහන්සේ කෙනෙකුට හෝ කියන්න බෑ. සම්මා සම්බුදුරයෙකුට පමණමයි කියන්න පුළුවන්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාම මේ තරම් ගැඹුරට අභිධර්මය දැනගන්න. නැත්තම් වෙන කාටවත් භාවනා කරලා දිනු වෙලා ලබා ගන්න පුළුවන්කක් නෙමෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම විෂය ශ්‍රාවක විෂය නෙමෙයි. එහෙම තියෙනවා නම් දැන් යම් කිසි කෙනෙක් වඩන කසීන ආලෝක ප්‍රමාණ දුර ප්‍රමාණ අනුව තමයි ඒ අයට ඒ දේවල් වැටහෙන්නේ. ඉතින් එහෙම දුර නැවුණත් අතිශයින් සිවුම් වුණා වැටහෙන්නේ නැතුව යනවා. මේ අභිධර්ම පිටකය කියන චිත්ත චෛතසික රූප කියන ඒවා වැටහෙන්නේ අතිශයින්ම ප්‍රඥාව දිනු සම්මා සම්බුදුරන්ට තමයි හරියටම වැටහෙන්නේ. සරුවත් හාමුදුරන්ට මුගලන් හාමුදුරන්ට ප්‍රමාණයක් වැටහෙනවා. ඊටත් වැඩි අඩුවේ මසු මහ ශ්‍රාවකයන්ට වැටහෙනවා. ඊටත් වැඩි අඩුවේ අසු මේ මහරහතන් වහන්සේලාට වැටහෙනවා. අන්න ඒ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ චෛතසික කියන්නේ ශක්තිය. ශක්ති විශේෂය. නෑ දැන් මෙහෙම නේ දැන් සිතකට එකයි සික ගානේ නැහැ කියන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් හැම සිතකම අඩුම ගානේ හතක් ඇති වෙනවා කියලා කියනවා. සබ්බචිත්ත සාධාරණ කියලා සයිසික හතක් තියෙනවා. හත නෙමෙයි අඩුම ගානේ ඉල්ඩි ගොඩක් ඇති වෙනවා. මේ ඒ උපරිම 30 ගාන. එක සිතක සයිසික 30 ගානක් වුණත් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මොකද ස්පර්ශය කියන එක සංඥාව කියන එක වේදනාව කියන එක චේතනාව කියන එක ඒ ඔක්කොම එකට ඇති වෙනවා. ඉතින් සිත් වෙනමයි චෛතසික වෙනවා ඉගෙන ගන්නකොට ඒක තේරෙනවා ඒක වෙනස් කියලා. මොකද අපි ඒ සිත් වෙනම චෛතසික වෙනම ඉගෙනගෙන ඉවරලා ඊට පස්සේ ඉගෙන ගන්නවා මේ සිත්වල ඇති වෙන චෛතසික මොනවද? මේ චෛතසික ඇති වෙන සිත් මොනවද? කියලා ක්‍රම දෙකටම ඉගෙන ගන්නවා. දෙපැත්තටම ඉගෙන ගන්නවා. එතකොට ඒ තියෙන පැටලුම් ඔක්කොම අතහැරෙනවා. රූපය කියලා කියන්නේ ශක්ති විශේෂය. පඨවි කියලා කියන්නේ යම්කිසි ශක්තියක්. හැබැයි ඒ ශක්තිය නිසා අපිට දෙයක් තියෙනවා වගේ පේනවා. ඉතින් ඒ නිසාම තමයි අපි රැවටෙන්නේ. මේ ඇඟ කියලා එක දිගට පවතින දෙයක් තියෙනවා කියලා අපිට හිතෙනවා. මේ මේසය, මේ පුටුව කියලා, මේ පොළොව කියලා එක දිගට පවතින දෙයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වුණාට අභිධර්මයේ පැහැදිලි වෙන පරිදි මේ කිසි දෙයක් එක දිගට නැහැ. හැදෙනවා, පවතිනවා, කැඩෙනවා කියන අවස්ථා තුනට මාරු වෙවි තමයි තියෙන්නේ. ඉතින් ඒවට කියන රූප කලාප, එහෙම නැත්නම් රූප පරම්පරා කියලා තමයි හඳුන්වන්නේ. දැන් සිත කියන එකත් අපි හඳුන්වන්නේ චිත්ත පරම්පරාවක් හැටියට. තනිහිතක් හැටියට නෙමෙයි. මොකද ක්‍රියා ධාමයක් නිසා. නිර්වාණය ගැන පැහැදිලි කරලා තියෙන්නේ මේ ලෝකේ තියෙන හොඳ නරක, පට වියාපෝ තේජෝ වායෝ යන ආදි වශයෙන් තියෙන හතරවත් හොඳ නරක දේවල්වත් දීර්ඝ දේවල් කෙටි දේවල්වත් කුණා දේවල් මහත දේවල්වත් සුභ දේවල් අසුභ දේවල්වත් නාමවත් රූපවත් නැති තනක් හැටියට නිවන හඳුනනවා. එහිඳ නිවන දකින්න බෑ. නිවන ඥාණයෙන් අවබෝධ කරගත යුතුයි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. නිවන ඇහෙන්වත් දකින්න බෑ. කණෙන් අහන්න බෑ. නහයෙන් සුවඳක් විඳින්න බෑ, දිවෙන් රස විඳින්න බෑ, කයෙන් පහස විඳින්න බෑ. මේ සිත් අඳුන ගන්න අපි මුලින්ම සිත් ගැන සාකච්ඡා කරමු. මේ සිත් අඳුන ගන්න කලින් මේ සිත් පිළිබඳව මේ සිත් පැහැදිලි කිරීමට භාවිතා කරන වචන තියෙනවා. අන්න ඒ වචන පිළිබඳ පොඩ්ඩක් අඳුන ගන්නවා. එතකොට ඒ වචන ඒ තරම් ඇහුනට අමාරුවක් නැති වෙනවා. සිත් බෙදෙනවා ක්‍රම කීපයකට. සිත් 89ක් තියෙනවා සාමාන්‍ය වශයෙන්, 121ක් තියෙනවා විස්තර වශයෙන්. පළවෙනි විදියට බෙදෙනකොට කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා ක්‍රමයකට බෙදෙනවා. කාමාවචර සිත් කියලා කියන්නේ මනුස්ස ලෝකයක්, සතර අපායත්, දිව්‍ය ලෝක 6ක් කියන ලෝකවල වෙසෙන දෙවියන්ට, මනුස්සයන්ට, නිරිසතුන්ට සහ තිරිසනුන්ට, ප්‍රේතයන්ට, අසුරයන්ට බහුලව ලැබෙන සිත් තමයි කාමාවචර සිත් කියලා කියන්නේ. ඒගොල්ලන්ට වෙන සිත් ඇති වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මනුස්සයෙකුටත් රූපාවචර සිත් ඇති කර ගන්න පුළුවන් ධානය වැඩුවහම. රූපාවචර සිත් කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට වැඩිපුර ඇති වෙන සිත්. අරූපාවචර කියලා කියන්නේ අරූප තලවල ඉන්න බ්‍රහ්මයන්ට ඇතිවන සිත්. ලෝකෝත්තර කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සහ ඵල සිත් වලට. ඉතින් මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන්නේ මෙන්න මේ විදිහට. පැහැදිලිවද නේද? අහන්න හොඳයි. කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියාසිත කියලා හතරකට බෙදෙනවා. කුසල්සිත කියලා කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන තුන නැතුව අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල් මුල් වලින් හටගත්ත පසුව විපාකයක් ඇති කිරීමට සමත් සිත් වලට තමයි කුසල්සිත කියලා කියන්නේ. අකුසල්සිත කියලා කියන්නේ ලෝභ, දෝස, මෝහ කියන මූල වලින් හැදිලා දැන් ඇති වුණාම පසුව විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන සිත්වල තමයි අකුසල සිත් කියලා කියන්නේ. විපාක සිත් කියලා කියන්නේ ඒ ලෝභ, ද්වේෂ, මෝහ හරි අලෝභ, දෝස, මෝහ හරි මොන හරි මූල තියෙන්න පුළුවන්. හැබැයි කලින් කරපු කුසලයක හෝ අකුසලයක විපාක වශයෙන් දැනට ඇති වෙනවා මිසක් නවත විපාකයක් ඇති කරන්න සමර්ථ සිතක් නෙමෙයි. ඒ හින්දා ඒ විපාක සිත ඇති වුණායින් පස්සේ එයින් පස්සේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දැන් කුසල් සිත නම් ඇති වුණාම පස්සේ කාලයක විපාක දෙනවා කුසල විපාක හැටියට. අකුසල් සිත ඇති වුණාම අකුසල විපාක හැටියට පළ දෙනවා. විපාක සිත ඇති වුණාම මේ කලින් කරපු කර්මයක විපාකයක් හැටියට ඇති වෙනවා මිසක් එතනින් එහාට යෑමක් සිද්ධ වෙන්නේ. ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේලාට ඇති වෙන සිත්. යම්කිසි ක්‍රියාවක් කරද්දී ඇති වෙන සිත්. අන්නේ ක්‍රියාසිත වලින් යම්කිසි ලෝක සම්මත ක්‍රියාවලියක යෙදෙන්න පුළුවන් වුණාට කුසල්වත් අකුසල්වත් ජනනය වෙන්නේ නැහැ. ඒ මොකද? කියන්නේ පුඤ්ඤ පාප පහීනස්ස කියලා කියන්නේ පින්පව් ගෙවුන කෙනාට තමයි රහතන් වහන්සේ කියලා සලකන්නේ. ඒ කියන්නේ පින්පව් දෙකම ගෙවලා තියෙන්නේ නැවත ඇති වෙන්නේ නැහැ ඒගොල්ලෝ අතර. ඒ කියන්නේ නැවත පින්පව් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ රහත් වෙච්ච මොහොතේ ඉඳලා පින්නම් පාන මොහොත දක්වා ඉතුරු වෙච්ච විපාක ටික පළ දෙනවා මිසක් නැවත කුසල් හෝ අකුසල් කරන්නේ නැහැ. කිසිම ක්‍රියාවලියක් කරන්නේ. ඒ කියන්නේ ධර්ම දේශනා කළා, භාවනා කළා, හරි මොන හරි මොනම ක්‍රියාවලියක යෙදුණා උන්වහන්සේලාට කුසල්වත් අකුසල්වත් සිත් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා නැවත විපාකයක් කව කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ වඩුවා කියලා කියන්නේ පින්පව් එක්කව කිරීම තමයි සංසාරයට හේතුව කියලා කියන්නේ. ඒ පින්පව් එක්කව කිරීමක් සිද්ධ වෙන්නේ රාතන් වහන්සේලාට. අනාගාමී වහන්සේ ඇතිනු පින්පව් එක්කව වෙනවා. තව ක්‍රමයකට බෙදෙනවා නම් සුඛ සාගත සිත්, දුක්ඛ සාගත සිත්, සෝමනස සාගත සිත්, දෝමනස සාගත සිත් සහ උපේක්ඛා සාගත සිත් කියලා බෙදන්න පුළුවන්. සුඛ සාගත කියලා කියන්නේ මේ ඇඟට දැනෙන සැපයක් තියෙනවා නම් සුඛ කියලා කියන්නේ. ඇඟට දැනෙන දුකක් තියෙනවා නම් දුක්ඛ කියලා කියන්නේ. සිතට දැනෙන සැපයක් තියෙනවා නම් කියන්නේ සෝමනස. ඒ කියන්නේ සතුට කියන එක. දෝමනස්ස කියලා කියන්නේ හිතට දැනෙන දුක කියන එකයි. උපේක්ඛා කියලා කියන්නේ කලින් කියපු සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස කියන හතරම නැත්තම් ඒකට කියන්නේ උපේක්ඛා සාගත. කියන්නේ සැප සහිත හෝ දුක සහිත විඳීමක් නැත්නම් උපේක්ඛා. සමහර තැන්වලදී කියනවා අදුක්ඛම සුඛ කියලා. අදුක්ඛම සුඛ කියලා කියනවා. අදුක්ඛම සුඛ කියන සමහර තැන්වල කියනවා තත්‍ර මජ්ජත්තතා කියලා. මේ ඒ වචන වලින් සඳහන් වෙන්නේ උපේක්ඛාව තමයි. ඊට පස්සේ තව ප්‍රභේදගත කරනවා සම්ප්‍රයුක්ත සිත් සහ විප්‍රයුක්ත සිත් කියලා. සම්ප්‍රයුක්ත සිත් කියන්නේ යම් කිසි ගුණයක් සහිතව උපදින සිතට කියනවා සම්ප්‍රයුක්ත සිත කියලා. විප්‍රයුක්ත සිත් කියලා කියන්නේ යම් කිසි දෙයක් නැත්නම් ගුණයක් නැතුව උපදින. කියන්නේ ඒ ගුණය ඇති වෙන්නෙම නැහැ. අපිටම ඥාන විප්‍රයුක්ත සිතක් කියලා කිව්වොත් ඥානය ඇති නොවන අවස්ථාවක තියෙන සිත තමයි ඒ ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ. ඒ ඥාන විප්‍රයුක්ත සිතක ඥානය කවදාකවත් ඇති වෙන්නේ නැහැ. ඒ ඥාන සම්ප්‍රයුක්ත සිතක ඥානය හැම වෙලෙම ඇති වෙනවා. දැන් දිට්ඨිගත සම්ප්‍රයුක්ත කියලා කිව්වොත් මිත්‍යා දෘෂ්ටිය සහිතව ඇති වෙන. ඒ මිත්‍යා දෘෂ්ටියත් සමග තමයි උපදින්නේ. දිට්ඨිගත විප්‍රයුක්ත කියලා කිව්වොත් මිත්‍යා දෘෂ්ටි නැතුවම ඇති වෙන සිත් වෙනවා. මේ සම්ප්‍රයුක්ත භාවය සහ විප්‍රයුක්ත භාවය කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒකට අපි කියනවා මොනවද සම්ප්‍රයුක්ත මොනවද විප්‍රයුක්ත කියලා කලින් ඒ වචනයක් කියලා කියනවා. ඉතින් ඒක ඥානය වෙන්න පුළුවන්, දිට්ඨිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පටිඝය කියන තරහ වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. තව විදිහකට බෙදනවා නම් අසංඛාරික සිත් සහ සසංඛාරික සිත් කියලා බෙදන්න පුළුවන්. අසංඛාරික කියලා කියන්නේ මනා පුරුදු පුහුණු බවකින් තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙවීමක් බලපෑමක් බලකිරීමක් නැතුව ඊටාම පුරුදු ලෙස ඊටාම පුහුණු ලෙස નિરાයාසයෙන් දක්ෂ ලෙස සිද්ධ වෙන ක්‍රියාවලියකදී ඇතිවන සිත්. ඒ කියන්නේ දැන් අපි හිතුවත් අපි මුල්ම වතාවට හාමුදුරන්ට දානයක් දෙනවා. ඉතින් ඒ ගැන හිතනකොටත් ලොකු බරක් වගේ. ඊට පස්සේ ඒකට බඩු එකතු කරනකොටත් ලොකු කාර්යභාරයක් වගේ. ඊට පස්සේ ඒක පිළියෙල කරනකොටත් හරි වෙහෙසයි. කොහොමද අපි හරියට පිළියෙල කරන්නේ? කොහොමද මොනවා කරොත් වැරදි වෙයිද කියලා හිතෙන්න පුළුවන් හැම වෙලෙම. ඉතින් ආයාසයෙන් මේක හොඳ දෙයක් කරන්න ඕනෙම කියලා හිතාන කරනවා. සමහරවිට දම් බෙදෙනකොටත් අමාරුයි. සමහරුන්ට හාමුදුරන්ට වඳිනකොටත් අමාරුයි. මොකද වැඳලා පුරුදු නැත්නම් පළවෙනි සැරේකට කාට හරි වඳිනකොට අමාරුයි. සසංඛාරිකයි කියලා කියන්නේ ඒවට තමයි. ඒ කියන්නේ සසංඛාරික කියලා කියන්නේ කාගේ හරි මෙහෙවීමකින් බලකිරීමකින් කරන දෙයක් නම් දක්ෂ ලෙස නොකරන දෙයක් නම් අපි හිතමු කම්මැලිකම නිසා හෝ එහෙම නැත්නම් රෝගී බව නිසා හෝ එහෙම නැත්නම් අකමැතිකම නිසා හෝ පුරුද්දක් නැතිකම නිසා හෝ පුහුණු බවක් නැතිකම නිසා හෝ ඇතිවන ක්‍රියාවලට උපයෝගී වෙන සිත්වලට කියන සසංකාරික සිත් කියලා. ඉතින් සසංකාරික සිතකින් පිනක් කරහම් අඩුයි කියලා කියන්නේ ප්‍රතිඵල අඩුයි. පවක් කරත් ප්‍රතිඵල අඩුයි. අසංඛාරික සිතකින් පිනක් කරහම් ප්‍රතිඵලය මහ බලවත් කියලා කියන්නේ. සම්මා සම්බුදුරුන්ගේ හැම වෙලාවෙම පවතින ඥානයක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් රහත් වුණත් ඒ වගේ ඥානයක් පවතින්නේ. ඒක තමයි සම්මා සම්බුදුරෙක්ගේ විශේෂ ගුණයක් හැටියට අරහං ගුණය සඳහන් කරන්නේ. කෙලසුන් කෙරෙන් දුරු වීම සහ කෙලසුන්ගෙන් විශේෂයෙන් මිදීම, කෙලස් තිබෙන පාටවක් නැතිවීම කියලා කියනවා සම්මා සම්බුදුරුවෝ. ඒ කියන්නේ වාසනා ගුණය සහිතව කෙලසුන්ගෙන් මිදීම කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ යම්කිසි ගති පුරුද්දක් තිබුණා නම් කලින් බුදු වෙච්ච මොහොතේ ඉඳලා ඒක ගති පුරුද්දක්වත් නැති වෙනවා. රහත් වුණා මෙහෙම නෙමෙයි. සමහරු රහත් වෙලත් කලින් කරපු දේවල් කරලා තිනවා. සමහර හාමුදුරුවෝ සඳහන් වෙනවා අපේ පොත්වල, එක හාමුදුරු නමක් හැමදාම කැලේට භාවනා කරන්න ගිහිල්ලා පන්සලට එනකොට කඩුල්ල උඩින් පැනලා ඉන්නවා. ඒ කියන්නේ කඩුල්ල අයින් කරලා ගිහිල්ලා ඊට පස්සේ කඩුල්ල වහන්න නැතුව කඩුල්ලක් උඩින් පැනලා ඉන්නේ. ඉතින් දවසක් ඒ හාමුදුරුවෝ ගිහිල්ලා කැලේට ගිහිල්ලා භාවනා කරලා රහත් වෙලා අලු ආවේ. එදත් එතන උඩින් පැනලා ගියා. ඒ මොකද අකුසල් නොවන තැන්වලදී විශේෂයක් දක්වන්නේ නැහැ රහතන් වහන්සේට. අකුසල් නම් අකුසල් පිළිබඳ සිහිය සෑම රහතන් වහන්සේ කෙනෙකුටම තියෙනවා. කුසල් අකුසල් පිළිබඳ සිහිය. එනර අකුසල් නොවන තැන්වලදී ඒ ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. දැන් පිළිඳු වච්ච මහතෙරුන් දෙවියන්ට ප්‍රිය වූ භික්ෂුන්ගෙන් අග්‍ර. දෙවියන්ට නම් අතිශයින් ප්‍රියයි. ඒත් සමහර මනුස්සයන්ට එච්චර ප්‍රිය වෙලා ඉඳලා නැහැ. මොකද කතා කරලා තියෙන්නේ වරවසලි පළවසලි කියලා තමයි කියලා තියෙන්නේ. වසල වාදීන් වසන නොවන කක්ෂ සමහරුන්ට කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද මේ බුදුරජාණන් වහන්සේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා චෝදනා කරන මේ පැමිණිලි කරනවා. මේ පිළිඳුවච්ච තෙරුන්ට එරෙහිව චෝදනා කරනවා. ඒ චෝදනා කරාම ඉතින් බුදුරජාණන් වහන්සේ ගෙනලා අහනවා, ඇත්තද මෙහෙම කියනවා කියන්නේ. උන්වහන්සේ කියනවා, එසේ භාගතුන් වහන්සේ මම එහෙම කරනවා. මම එහෙම කරනවා භාගතුන් වහන්සේ කියලා පිළිගන්නවා. මේ පිළිගත්තාම බුදුරජාණන් වහන්සේ ඥාණයෙන් බල්ලා කියනවා, මේ මගේ පුත්‍රයා කිසිම ද්වේෂ චේතනාවක් නැතුව මේ කලින් ආත්ම භාව 500කදී පුරුදු වෙලා තියෙන විදිහට කතා කරනවා. ඒ මොකද කලින් භව 500ෙදිම බ්‍රාහ්මණ කුලේ ඉපදිලා අනුන්ට කතා කරලා තියෙන මේ විදිහට. ඒක රහත් වුණාට පස්සේ ඇරෙන්නේ නැහැ. ඉතින් මේ නරක පැත්තේ පුරුදුනේ. හොඳ පැත්තේ පුරුදුත් එහෙම තියෙනවා. සරුත් හාමුදුරුවෝ ගන්නහාමුදුරු කලින් ආත්ම භව 500කම විවාහ වෙලා නැහැ, බ්‍රහ්මචාරී ඉඳලා තියෙනවා. ඒව පේනවා ඇති. කියන්නේ ඒ තරම් ගුණයක් පෙන්ලා තියෙනවා උන්වහන්සේලායි. මොකද සරුත් හාමුදුරුවෝ නිසා ලැබිච්ච සිවුරක්, මේ සරුත් හාමුදුරුවගේ බණක් අහලා ලැබිච්ච සිවුරක්, වටිනා සිවුරක්, ලක්ෂයක් වටිනා අගනා සිවුරක්. ඒක දන් දුන්නට පස්සේ භික්ෂූන් සමහර භික්ෂූන් මේක යෝජනා කරලා තියෙනවා මම හිතන විදිහට. දෙව්දත්තරට දෙමු කියලා. ඔය දෙව්දත්තරේ දස්සල ඉරදී තිබ්බ හින්දා වෙන්නේ. ඉතින් දෙව්දත්තර ඒක අරගෙන ඇඳගෙන ඇවිදිනකොට ඉතින් අනික් බොහෝ අය චෝදනා කරාලු සුදුසු නැති දෙයක් අර ඇඳගෙන ඇවිදිනා. මේක සරුත් හඳුනන තමයි සුදුසු. ඉතින් ඒ පිළිබඳව බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන දෙව්දත්තර කලිනුත් තමන්ට නුසුදුසු දේවල් ඇඳගෙන හිටියා. කසාවත නුසුදුසු වෙලාවට ඇඳගෙන හිටියා. මේ ජාතකයක් දේශනා කරනවා. ඒ වගේ මේ අසංකාරික සසංකාරික කියන එක පැහැදිලි වෙනවා. සසංකාරික කියලා කියන්නේ දැන් සසංකාරිකයි කියලා කියන්නේ දැන් මල් පහන් පූජා කරන්න, එහෙම නැත්නම් පන්සල් යන්න මම කැමති. මම ඒක හොඳයි කියලා දන්නවා. ඒ වුණාට අද වැස්ස. හරි කම්මැලි එළියට යන. ඉතින් එහෙම වෙලාවක හිත කම්මැලි කමෙන් එහෙම නැත්තම් තමන්ගේ හෝ මෙහෙවීමෙන් තමයි යන්නේ. අනුන් කියන නෙවෙයි. සමහරවිට එක හොඳට පින් කරලා පුරුදු යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා තමන්ගේ අනික් යාළුවව බලෙන් ඇදගෙන යනවා යන් යන් මේ පින කරමු කියලා. ඉතින් මේ යාළුකම නිසා බෑ කියන්න බැරි කමට මේ ප්‍රතික්ෂේප කරන්න බැරි කමට යනවා කෙනෙක්. ඉතින් යන කෙනා ඒ යෑමේදී කරන ක්‍රම මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වෙන සසංකාරිකයන්
කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ සසංකාරික පින් එච්චරම ප්‍රබල නැහැ කියලා කියන්නේ ඒකයි. මොකද තමුන්ගේ සම්පූර්ණ කැමැත්ත නැහැ. හැබැයි පින් සිද්ධ වෙනවා. පින් නොකරනකොටදී සිද්ධ වෙනවා. ඒ වගේ දැන් අසංකාරික කියලා කියන්නේ යම් කිසි දෙයක් බොහෝ වාර ගානක් පුරුදු වෙලා කරනකොට අපි තුමු දැන් යම් කිසි කෙනෙක් පළවෙනි සැරේ වඳිනවා වගේ නෙමෙයි. 100 සැරයක් වඳ 200 සැරයක් වඳ නම් හැම එයා 201 වෙනි සැරේ වඳින්නේ පුදුම පුරුදු පුහුණු බවකින්. එතකොට එයාට පින් සිද්ධන වැඩි. මොකද මේ එයා වඳිනකොට හිතන්න ඕන විදිය දන්නවා, වඳින විදිය දන්නවා, ඉන්න ඕන දිශාව දන්නවා, ඉන්න ඕන පැත්ත දන්නවා, වඳින ආකාරය දන්නවා. ඒ ඔක්කොම පුරුදු පුහුණු කරලා තියෙනවා. ඉතින් එතකොට පින් සිද්ධන වැඩි. තව විදිහකට බෙදෙනවා ලෞකික සිත් සහ ලෝකෝත්තර සිත් කියලා. ලෞකික සිත් කියලා කියන්නේ නිවන සම්බන්ධ නැති, නිවන අරමුණු කරන්නේ නැති සිත්. කොටිම කියනවා නම් කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කියන සිත් තුන් වර්ගයේම ලෞකික සිත්. ලෝකෝත්තර සිත් කියලා කියන්නේ නිවන අරමුණු කරන සිත්. අහේතුක සිත් සහ සහේතුක සිත් කියලා තියෙනවා. අහේතුක කියලා කියන්නේ හේතු නැහැ මොකුත් කියන එකයි. සහේතුක කියලා කියන්නේ හේතු එකක් හෝ වැඩි ගණනක් තියෙනවා කියන එකයි. හේතු කියලා කියන්නේ කුසල පැත්තෙන් නම් අලෝභ, අදෝස, අමෝහ. අලෝභය කියලා කියන්නේ දානය, අදෝසය කියලා කියන්නේ මෛත්‍රිය, අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව. එහෙම නැත්නම් ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ අකුසල මුල්. ඉතින් කුසල මුල් තුනක් නැත්නම් අකුසල මුල් තුනක් නැත්නම් යම් කිසි සිතක ඒ සිත අහේතුක සිතක් කියලා හඳුන්වනවා. ඊට අමතරව අශෝභන සිත් සහ ශෝභන සිත්. අශෝභනයි කියලා කියන්නේ යම් කිසි සිතක් ඇති වුණාම ප්‍රතිඵලය නරකයි. ඒක අශෝභනයි. යම් කිසි සිතක් ස්වභාවයෙන්ම නැහැ කියන්නේ අකුසල විපාකයක් වගේ නම් ඒකත් අශෝභන. ශෝභන සිත් කියලා කියන්නේ එක්කෝ ඒ සිත ඇතිවීම ප්‍රියජනකයි. එහෙම නැත්තම් අනාගතයේදී ප්‍රියජනක විපාක උපදවන. එහෙමනම් ශෝභනයි කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ වචන පාවිච්චි කරන්නේ මේ සිත් සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට. ඊට පස්සේ අපි මුලින්ම බලමු සිත් කොහොමද ප්‍රභේදගත කරලා තියෙන්නේ කියලා. සිත් 89න් 54ක් කාමාවචරයි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කාමාවචරයි කියලා කියන්නේ අර සතර අපායටත්, මනුෂ්‍ය ලෝකයටත්, දිව්‍ය ලෝක හයටත් බහුල, ඒ කියන්නේ ආවේනික සිත්. එහෙම නැත්නම් ඒ මනුෂ්‍ය, දිව්‍ය අපාය ලෝකවල වලදී ඉන්න සත්වයන්ට ඇති බහුලව ඇති වෙන සිත් තමයි කාමාවචර කියලා කියන්නේ. කාමාවචර සිත් 54ක් තියෙනවා. රූපාවචර කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්ම ලෝක 15කම ඇතිවෙන සිත්. මොකද 16ක් තියෙන බ්‍රහ්ම ලෝක රූප තියෙන එනට එක සිත එක ලෝකයක සිත් ඇති වෙන්නේ නැහැ. අසඤ්ඤ සත්වයේ කියන ලෝකේ සිත් ඇති වෙන්නේ නැහැ. ඒ රූප තියෙන බ්‍රහ්මයෝ ඉන්න ලෝක 15ක ඉන්න බ්‍රහ්මයන්ට බහුලව ඇතිවෙන සිත්වලට කියන රූපාවචර සිත් කියලා. ඒ සිත් තියෙනවා 15ක්. අරූපාවචර ලෝක 4ක් තියෙනවා. ඒ හතරේ ඉන්න බ්‍රහ්මයන්ට බහුලව තියෙන සිත්වලට කියන අරූපාවචර සිත් කියලා. අන්‍යම් සිත් තියෙන 12ක්. සහ ලෝකෝත්තර සිත් 8යි. ඉතින් මේ 54යි, 15යි, 12යි, 8යි එකහුවුනහම තමයි මේ 89 කියලා කියන්නේ. මෙන්න මේ කාමාවචර සිත් 54 නැවත අපි බෙදනවා කාම සෝබන සහ අසෝබන වශයෙන්. කාම සෝබන සිත් 24ක් තියෙනවා. 54 24ක්ම සෝබනයි හොඳ පැත්තේ තියෙන. 30ක්ම අසෝබනයි නරක පැත්තේ තියෙන. දැන් අපි ඉස්සල්ලාම ගන්නෙ අසෝබන සිත් 30. ඒ අසෝබන සිත් 30 නැවත බෙදෙනවා අකුසල් සිත් 12කටත් අ හේතුක සිත් 18කටත්. හැදිලි නේද? අන්නේ අකුසල් සිත් 12 ඒවා අහේතුක කුසල විපාක එහිඳ අසුබ නැහැ. අහේතුක සිත් නේ. අහේතුක සිත් 18 තියෙනවා. අසුබ නැහැ කියලා තමයි වර්ග කරලා තියෙන්නේ. මොකද හසිතුප්පාදය කියලා කියන ඥානයකින් තොරව hina වෙනකොට තමයි හසිතුප්පාදේ රහතන් වහන්සේලාට ඇති වෙන්නේ. ඥාන සම්ප්‍රයුක්තව hina වෙනවා නම් ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්සාගර සිත්වල hina වෙනවා. කියන සිනහ පහල කිරීමේදී සම්මා සම්බුද්ධත්වයට හසිතුප්පාදේ ඇති වෙන්නේ නැත්තේ ඒකයි. මොකද ඥාන සම්ප්‍රයුක්ත නැහැ හසිතුප්පාදේ. කියන්නේ ඒ තරම්ම සෝබන නැහැ. ඉතින් මේ අපි අකුසල් සිත් 12 නැවත ලෝභයෙන් පටන් ගත්ත කියලා ලෝභ මූල කියලා සිත් 8කටත් ද්වේෂයෙන් පටන් ගත්ත කියන ද්වේෂ මූල සිත් 2කටත් මෝහයෙන් පටන් ගත්ත කියන මෝහ මූල සිත් 2කටත් වෙන් කරනවා. අපි ඉස්සල්ලාම ඉගෙන ගමු මේ ලෝභ මූල සිත් 8. පළවෙනි ලෝභ මූල සිත් තමයි සෝමනස්ස සහගත දිඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික සිත. ඒ කියන්නේ සෝමනස සහගතයි කියලා කියන්නේ සතුරු සහගතයි. හැබැයි මේවා ලෝභ මූලයි කියලා කියන්නේ අකුසල් මුල් තියෙනවා. ලෝභය කියන අකුසල් මූලයේ තියෙනවා. ඊට අමතරව අනිවාර්යෙන් සෑම අකුසල සිතකම මෝහය කියන අකුසල මූලයේ තියෙනවා. මොකද අවිද්‍යාව අකුසලයන්ට සියලුම අකුසලයන්ට මූලේ. ඒ හින්දා අවිද්‍යාව නැතුව අකුසලයක් කරන්න අමාරුයි. ඒ හින්දා මේ ලෝභ මූල සිත්වලදී අකුසල මූල් දෙකක් තියෙනවා. ලෝභය සහ මෝහය අනිවාර්යයි. ඉතින් මේ සෝමනස සහගත දිඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික සිත කියලා කියන්නේ සෝමනස සහගතයි කියන්නේ සතුරු සහගතයි. දිට්ඨිගත සම්ප්‍රයුක්ත කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තමයි මෙතන දිට්ඨියන් හඳුන්වන්නේ. මිත්‍යා දෘෂ්ටිය සහිතයි. අසංඛාරිකයි කියලා කියන්නේ මනා පුරුදු පුහුණු බවකින් ඇති වෙන සිතට. ඒ කියන්නේ පව කරලා හරිම පුහුණු කෙනෙකුට ඇති වෙන සිතයි. ඊට පස්සේ දෙවෙනි සිත තමයි ඒ කලින් කියපු සිතේ අසංඛාරික භාවය නැතුව සසංඛාරික භාවය පෙන්නුම් කරන හිත. සෝමනස සහගතයි දිට්ඨිගත සම්ප්‍රයුක්තයි සසංකාරිකයි. කියන්නේ සතුරු සහගතයි. මිත දෘෂ්ටියක් තියෙනවා. හැබැයි අනුන්ගේ මෙහෙවීමෙන් හෝ තමන්ගේ මෙහෙවීමෙන් තමයි තියෙන්නේ. නැත්නම් නුපුහුණු බවකින් ඇති වෙන්නේ. ඉතින් ඊට පස්සේ තව සිත් දෙකක් තියෙනවා දිට්ඨිගත විප්‍රයුක්ත. දැන් ඔය උඩ කියපු සිත් දෙකේම මෙත්ත දෘෂ්ටිය සහිතයි. මේ ඊළඟ සිත් දෙක මෙත්ත දෘෂ්ටිය නෑ. දිට්ඨිගත විප්‍රයුක්තයි. සෝමනස සහගත මේ තුන්වෙනි සිත මම කියන්නේ සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිත. අනික එක තමයි සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත. එතකොට මේ සිත් දෙකම මෙත්ත දෘෂ්ටිය නෑ. ඒ හින්දා සෝවාන් වහන්සේ වුණත් ඇති වෙන්න පුළුවන්. තේරෙනවා? ඒ කියන්නේ සෝවාන් වහන්සේ වුණත් කෑමක හරි රස විඳලා හරි මොනවා හරි ලෝභ සහගත සිතුවිලි ඇති වෙනවා නම් සතුටු සහගත ලෝභ සහගත සිතුවිලි. ඒ කියන්නේ ලෝභ දෙයක් සතුටින් වළඳනකොට. ඒ කියන්නේ තමන් ආස දෙයක් සතුටින් වළඳනකොට ඇති වෙන සිතුවිල්ලක් තියෙනවා නම් මෙන්න මේ වගේ සිතුවිල්ලක් තියෙනවා. අසංඛාරික සසංඛාරික කියලා කියන්නේ අනුන්ගේ මෙහෙවීමෙන්. ඒ කියන්නේ සමහරු ගෙදර ආවම කේක් කෑල්ලක් දෙන්නද කියලා හෙව එපාම කියලා. නෑ නෑ කොහොම හරි කන්න කියලා කිව්වම කනකොට ඔහුට රසයක් දැනෙන. ඒක සසංකාරිකයි. සෝමනස සහගතයි. ඉතින් මිත්‍යා දෘෂ්ටිකේ නෙමෙයි නා තිට්ටිගත විප්‍රයුක්තයි. එහෙනම් අන්නේ වගේ. එහෙම නැත්තම් දෙන්නෙම නැතුව කැලක් අරගෙනම කනවා. ඒ කියන්නේ අනුන්ගේ මෙහෙවීමක් නැතුව තමන්ගේ මෙහෙවීමක් උත් නැතුව මේ පුරු කිසිම චකිතයක් නැතුව දෙවෙනි කැලලත් අරගෙන කනවා කියලා කියනවා. එතකොට අසංඛාරික සිතක් තමයි තියෙන්නේ. ලෝභ මූලයි. ඉතින් එහෙම තමයි ඉතින් සාමාන්‍ය යෙදීම වෙන්නේ. චකිතයක් ඇති වෙන්නේ නැහැ. මොකද කාලා හොඳට පුරුදුයි. පුරුදු වුණු දැන. ඒ හින්දා දෙපාරක් හිතන්නෙම නැතුව මේ සෝමන සතුටින්ම මොකද ඒ කන කේක් කෑල්ල බලාපොරොත්තු වෙන රසය හෝ ඊට වැඩි රසයක් තියෙනවනම් සෝමනස්සාගතයි. එහෙනම් කේක් කෑල්ල අරගෙන කනකොට එච්චර රසයක් නැත්තම් හිතුවතර උපේක්ෂාගතයි. ලෝභ දාගත තමයි හැබැයි උපේක්ෂාගතයි. එහෙම ඇති. ඊළඟ සිත් හතර තමයි එතකොට ඇති වෙන්නේ. කියන්නේ දැන් ඔය සෝමනස්සාගත සිත් හතරක් කියුවානේ. ඒ ඒකෙම සෝමනස්ස කියන වචනේට උපේක්ෂාගත කියන වචනේ දැම්මම තමයි ඊළඟ සිත් හතර එන්නේ. ඒ කියන්නේ මේ බලාපොරොත්තු වෙන ආකාරයටම සිද්ධ වෙන්නේ නැහැ ඒක. ඒ මට්ටමට නෑ. ඉතින් සෝමනස්සයක් නැතුව. ඉතින් ඔබ කනකොට වෙන්න පුළුවන්, බොනකොට වෙන්න පුළුවන්, සින්දුවක් අහනකොට වෙන්න පුළුවන්, ශබ්දයක් අහන කටහඬක් අහනකොට වෙන්න පුළුවන්. නෑ. ලෝ නෑ. දෝමනස්සාගත සිත් තියෙන්නේ පටිඝ සම්ප්‍රයුක්ත විතරයි. ඒ කියන්නේ තරහ, ඒ කියන්නේ ද්වේෂය කියන එක, ද්වේෂය කියන මූලයේ නැතුව දෝමනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකමැත්තක් අප්‍රියාවක් තියෙන මොන දෝමනස් වෙන්නේ. ඉතින් මේ කැම කන්න පුළුවන් දෝමනස් හිතුවේ නේද? එතකොට ලෝභසක් සිත් නෙවෙයි අකමැසිත් අප්‍රියසිතෙන් කන්නේ. නෑ තරහට කන්නේ නෙවෙයි. දැන් අපි තුන් දැන් මොකක් හරි ගත්තාම ඒක නරක වෙලා නා ඒත් අපිට ඒ කටින් එළියට දාන්න බෑ නම් කනවනේ. එහෙම නැත්නම් ගත්ත ගවම්ම කටට මොන හරි නරක් වෙච්ච රහක් කර මොනවද ආව දෝමන සිතුවිලි තියෙන්නේ. ලෝභසක සිතක් ඇති වෙන්නේ නැහැ. කියන්නේ කැමැත්ත ඇති වෙන්නේ නැහනේ. ලෝභ මූලයක් නෙමෙයිනේ. එතකොට දෝමන සිතුවිලි තියෙන්නේ. ද්වේෂ මූලයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දෝෂ මූල සිතුවිලි තමයි ඒවා කියන්නේ. ඒ කියන්නේ මේ ඒක තමයි යෙදීම් ඔක්කොම මේ හිතා ගන්නකොට මොකද ඔය ලෝභසහගත මේ සිත් අට ඔය අට මේ නම් වලින් බැලුවට මදි. මේ සාමාන්‍ය ජීවිතේ කොහොමද යෙදෙන්නේ කියලා හොයා ගන්න ඕනේ. එතකොට තමයි හොඳ. එතකොට මේ සූත්‍රකමේට සරාගං වාචිත්තං සරාගං චිත්තංචි පදානාති කියලා හිතනවට වැඩිය මේ ලෝභසහගත සිත් අටටම යොදලා බලලා හිතන්න මෙනේ කරන්න පුළුවන්. දැන් සූත්‍රකමේදී කියන්නේ සම්මුති රාග සහිත කියන්නේ ඇල්මක් සහිත සිතයි ඇල්මක් නැති සිතයි නේද? විතරාගං සරාගං කියලා නේ කියන්නේ. ඊට වඩා මේ මෙනෙහි කරන්න පුළුවන් ආ මට ඇති උනේ මෙන්න මේ හිත වෙන්නේ කියලා. මොකද අර දැන් ඒ සරාගං කියන එකේම ભેද 8ක් තියෙනවා. විතරාගං කියන එකේ තව වෙනස්කම් ගොඩක් තියෙනවා. ඉතින් අර විතරාග කියන එක නම් කුසල් පැත්තෙන්නත් පුළුවන්. මොකද රාගය නැති හිතන්නේ මේ කුසල් වෙන්නේ ඔක්කොම. ද්වේෂ සිත් වෙන්න පුළුවන්, ඒ ඕන එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සාමාන්‍යයෙන් මේ අභිධර්මය ඉගෙන ගත්තට විතරක් මදි. ඒක මේ සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන්න ඕන. භාවිතා කරනකොට තමයි පැහැදිලි වෙන්නේ. ඒ භාවිතා කරන්න ඕන මේ තමන්ට හිතෙන එක දැන් කාට හරි ගිහිල්ලා කියන්න අභිධර්මය දන්න කෙනෙකුට. එතකොට බැරි වෙලාවත් අපි වැරදි දන්නා හිතලා තියෙන්නේ නිවැරදි කරනවා එතකොට. ඔය සමහරట్లా අපි හිතන් ඉන්නේ නෙමෙයි අපිට තියෙන්නේ. මොකද ඒක අනුමාන වශයෙන් අපි ගන්න. මේ විදිහට තමයි ලෝභ සාගත සිත් ටික ඇති වෙන්නේ. සෝමනස්ස සාගත සිත් ඇති වෙන්න තියෙන හේතු වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඇයි කෙනෙකුට බහුල වශයෙන් සෝමනස්ස සාගත සිත් ඇති වෙන්නේ? සමහරු නිදාගෙන ඉන්නකොටත් hina වෙනවා වගේ තියෙනවා. ඇයි ඒ? මොකද සෝමනස්ස සාගත ප්‍රතිසන්දිකක හිඳ ඒ කියන්නේ ගියාත්මේ මිය යන උච ගිය භවයේදී මිය යන විට ඔහුට මතක් වෙලා තියෙන සතුටින් කරපු විනා ඒ හිඳ ඔහුගේ තුතිසිත සතුට සාගතයි සෝමනස්ස සාගතයි උප්පති මේ මේ ජීවිතේ මව කුස උපදින පළවෙනි සිතත් ප්‍රතිසන්දි සිතත් සෝමනස්ස සාගතයි ඊට අමතරව මේ ජීවිතය පවත්වාගෙන යෑම වශයෙන් මේ අපේ තියෙන ඉන්ද්‍රියන් හයෙන් ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් හයෙන් අරමුණු ගන්න නැති වෙලාවට ඒ හිතවල අඩුපාඩු පුරවන්න ඇති වෙන හිතවලට කියන භවාංග සිත් කියලා. ඒ භවාංග කියලා කියන්නේ භවය පවත්වාගෙන යෑමේ අංගය කියන එකයි. ඒ භවය පවත්වාගෙන යෑම වශයෙන් ඇති වෙන භවාංග සිත් සෝමනස සහගතයි. ඉතින් සමහරලාට හීන දකින් නැත්තම් ජඹුරු නිින්දේ ඉන්නවනම් භවාංග සිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මනසින් හීනයක් දකින්නෙත් නැහැ. කනෙන් ශබ්දයක් අහන්නෙත් නැහැ. ඇහෙන් රූපයක් දකින්නෙත් නැහැ. නහයෙන් සුවඳ විඳින්නෙත් නැහැ. ගඳක් විඳින්නෙත් නැහැ. දිවෙන් රස විඳින්නෙත් නැහැ. කයෙන් පහසක් විඳින්නෙත් නැහැ. මනසෙන් ධර්ම අරමුණු කරන්නෙත් නැහැ. ඒ හින්දා හීන පේන්නෙත් නැහැ. එතකොට හැබැයි පියවි ස්වභාවයේ හීනා වුණා වගේ. ඉතින් ඒ කියන්නේ සෝමනස්සාගත ප්‍රතිසන්දිකේ. ජවන් සිත් කියලා කියන්නේ වේගයෙන් දුවන ඒවා හින්දා. එච්චර වේගෙන් යන්නේම තව ටිකක් කල් යනවා ඒකට යන. අනිත් එක තමයි නොගැඹුරු සිත් ඇතිවීම. දැකලා නැද්ද මේ මනස තීක්ෂණයස පාවිච්චි කරන්නේ නැති අයට ප්‍රීතිය බහුලයි. කොටිම කියනවානේ දැන් අපේ ඉන්නවනේ දැන් අපේ මේ අපේ මනුස්ස ලෝකේ ඉන්නේ අපි කියන්නේ මේ මනස අඩු බුද්ධියක් සහිත මන්ද බුද්ධිකයෝ කියලා කියන්නේ අඩු බුද්ධියක් සහිත අය කියලා කියන්නේ ඒගොල්ලෝ නිතර හිනා වෙලා ඉන්නේ. එහෙම කත් තියෙනවා නේද? ඒ කියන්නේ හැම දෙයකටම හිනා වෙනවා. කියන්නේ මොකද බරක් නැති හින්දා. මේ සෝමනස සිත් ඇති වෙන්න මේ මන්ද බුද්ධි කියන නෙමෙයි මේ සාමාන්‍ය අයටත් සෝමනස සිත් ඇති වෙන්න බහුල වශයෙන් එක හේතුවක් තමයි නොගැඹුරු සිත් ඇති වීම. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගැන ඕනට වඩා ගැඹුරින් හිතන්නේ නැහැ. ඒ හින්දා හිතට ඒ තරම් කරදර නැහැ. තේරෙනවද? නැත්නම් දැන් ගැඹුරින් හැමදේම හිතන්න ගත්තාම ඔක කරදරයක් වෙන වෙලාවල් වැඩි වෙනවන්නේ. ඒ කියන්නේ දැන් කවුරු හරි කියන වචනයක් අපි යා නිකන් වෙන්නේ දෙයක් කියන්නේ නැද්ද කියලා හිතුවොත් අපිට ඒකේ තරම්ම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමනේ අයියා ඒක කිව්වේ අයියා මට ඒක කිව්වේ. මට මේ වෙලාවේ මොකටද ඒක කිව්වේ කියලා යන අදිවශයෙන් ගොඩක් හිතන්න පටන් ගත්තාම ඕ අදාළ නැති කරුණු ගොඩක් හිතන්න ගන්නවා. එතකොට සිතේ දිනන සතුටක් එක නැති වෙලා යනවා. මොකද ඉෂ්ට අනිෂ්ට දෙකම අරමුණ. ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන විදියයි ප්‍රාර්ථනා නොකරන විදියයි හැම જાතියක්ම වැටෙන්න ගන්නවා. ඉතින් මතක් වෙන ඔක්කොම නෙමෙයි කියලා තියෙන්නේ. ඒ වුණාට අපි මතක් කරගන්න ඕනේ. ඒ මතක් කරගන්නේ හින්දා තිතේ සතුටක් තිබුණා නම් ඒක නැති වෙලා යනවා. ඒ හින්දා මේ නොගැඹුරු සිත් ඇතිවීම බහුල වශයෙන් නොගැඹුරු සිත් ඇතිවීම සෝමනස්ස සාගත සිත් විල ඇතිවීමට තවත් කාරණයක් කියලා සඳහන් වෙනවා. අනික කාරණය තමයි වයසට යාමෙන් ඇති වෙන අපහසුකම් සහ රෝග වලින් ස්පර්ශ නොවීම. ඒ කියන්නේ දැන් කෙනෙකුට තව කෙනෙකුට අපි ගත්තාම ඒක පුද්ගලයෙකුට හැම රෝගයක් තියෙනවා. ඉතින් ඒක දනවා. එහෙම නැත්නම් ඒක කහනවා. තව පුද්ගලයෙකුට හැම රෝගයක් නැහැ. ඒ හින්දා ඔහු සතුටින් ඉන්නවා. මොකද ඔහුට අපහසුතාවය අඩුයි. සමහර කෙනෙක්ගේ ඔළුව කකියනවා. සමහර කෙනෙක්ගේ බඩ දනවා. මේ රෝග ස්පර්ශ වෙන සමහර කෙනෙක් හුස්ම ගන්න අමාරු වෙනවා. මොකද නිතරම හෙම්බිරිසාව. ඉතින් ඔහුට මේ සෝමනස්සහක සිතුවිලි ඇති වෙන්නේ නැහැ මෙලි වගේ. සමහරලාට මේ සතුටු හිතන දෙයක් කිව්වත් තරහෙන් වගේ තමයි උත්තර දෙන්නේ. ඒ මොකද තමන් තුළ තියෙන අපහසුතාවය නිසා. නැතුව මේ කියපු දේ සතුටු නැති හින්දා නෙමෙයි. ඉතින් අන්නේ වගේ මේ රෝග නොවැළඳීම සහ ලෙඩ අඩු වීම. ලෙඩ කියලා කියන්නේ කකුලේ ලෙඩක් තියෙනවා. කකුලේ වාත අමාරුවක් තියෙනවා. නැත්නම් තමන්ගේ ඇඟේ තියෙනවා එක එක ආබාධ. අන්නේ ආබාධ අඩු වීම නිසා මේ බහුල වශයෙන් ආබාධ නොතිවීම නිසා සෝමනස්සහක සිතුවිලි තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තුන තමයි සඳහන් වෙන්නේ සෝමනස්සහක සිතුවිලි ඇති වෙන්න බහුලව බලපාන කරුණු සෝමනස්සහගත ප්‍රතිසන්දිකයක වීම, නොගැඹුරු අදහස් ඇතිවීම සහ ලෙඩ රෝග සහ වයසට යාම ආදී කරදරවලින් මිදීම. සෝමනස්සහගත ප්‍රතිසන්දිකයක වීම කියන්නේ අර ගිය ජීවිතයේ මැරෙනකොට සතුටුසහගත කරුණක් මතක් වීම. මිත්‍යා දෘෂ්ටිය බහුලව ඇතිවීම කියන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත වෙන්න හේතු වෙනම කියලා තියෙනවා. පළවෙනි කාරණය තමයි මිත්‍යා දෘෂ්ටි බහුලව, මිත්‍යා දෘෂ්ටි තියෙන පුද්ගලයෝ බහුලව ආශ්‍රය කිරීම. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි කියන එකම නම් නිතරම ඉන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් ඇති වෙන්න කාරණාවක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. චරංචේ නාදිගච්ඡය සියයන් සදිසමත්වනෝ කියලා කියන්නේ තමන්ට ආශ්‍රය කරන්ඩ මේ කැමති විදිහේ කෙනෙක් හම්බුන් නැත්නම් තමන්ට සමාන හෝ තමන්ටදී උසස් ඒක චරියන් දල්හං කෛරා දැඩිව තනිව විසීම කරන්නලු. නත්ති බාලේ සහායත බාලයෙක්ව සහාය කරගන්න එපලු. මොකද තමන්ටදී පහත් මට්ටමක ඉන්න කෙනෙක් ආශ්‍රය කරොත් ඒ පුද්ගලයා නිසා තමන් පාතට වැටෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. ඉතින් කියලා තියෙනවා අංගුත්තර නිකාය සූත්‍රයක නම් අනුකම්පා හේතුයෙන් මිසක් ලාභයක් ප්‍රයෝජනයක් කියන්නේ තමන්ගේ පාළුවයන්ඩවත් කියලා හිතලා තමන්ට වැඩිය අඩු කෙනෙක් ආශ්‍රය කරන්න එපා කියන බාලයෙක්ම නෙමෙයි තමන්ට වැඩිය අඩු කෙනෙක්වත් ආශ්‍රය කරන්න එපා. ඒ කියන්නේ තමන් තරම් සීල් නැත්තම්, තමන් තරම් සමාධි නැත්තම්, තමන් තරම් ප්‍රඥාව නැත්තම් ඒ පුද්ගලයා ආශ්‍රය කරන්න කියන්නේ ඒ පුද්ගලයාට තියෙන අනුකම්පාව නිසා. හැබැයි අනුකම්පාව හරි අනුකම්පාවක් වෙන්න ඕන. නැත්තං ඒක වංචක ධර්ම වෙනවා. අනුකම්පාව අනුකම්පාව කියලා කිව්වට තමන්ට කතා කරන්න කෙනෙක් නැතිවද තමයි ආශ්‍රය කරන්න තමයි. එහෙම කරන්න එපා. අනුකම්පාවෙන්ද ආශ්‍රය කරන්න. ඒ කියන්නේ ප්‍රයෝජනයක් නොලබන අදහසින්ම හැම වෙලෙම මතක් කර කර ආශ්‍රය කරන්න. මංගල සූත්‍රෙත් කියවන්නේ බාලය ආශ්‍රය කරන්න එපා කියලා. දෙවෙනි කාරණය තමයි ධර්මයෙන් වෙන්න වාසය කිරීම නිසා මිත්‍යා දෘෂ්ටි බහුලව ඇති වෙනවා. මේ සබ්බාසෝ සූත්‍රයේදී සඳහන් වෙන අත්ති ආසවා දස්සනා පහතබ්බා අනුවේ දර්ශනයෙන් දැකලා නැති කළ යුතු කෙලෙස් කියලා තියෙන්නේ ආර්ය පුද්ගලයෝ ආශ්‍රය කිරීමෙන් ආර්යයන්ගේ ධර්මයේ හික්මීමේ ම සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ සත්පුරුෂ සේවනයේ සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඒ ධර්මය අනු හික්මීමෙන් තමයි එක්තරා කෙලෙස් කොටසක් මේ මිත්‍යා දෘෂ්ටිය කියන බලවත්ම ක්ලේශය අයින් වෙනවා කියලා තියෙන්නේ අන්නේ විදියට. ඒ හින්දා ධර්මයෙන් වෙන්න වාසය කිරීමෙන් මිත්‍යා දෘෂ්ටි බහුලව ඇති වෙනවා. අන්න එයින් දෘෂ්ටි ගහණයට පත් වෙනවා කියලා සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා. අනික් කාරණය තමයි නොමනා වැරදි කල්පනා බහුල වාසය කිරීම. ඒ කියන්නේ සුළු දෙයක් ගත්තත් වැරදියට තමයි හිතන්න වැඩියෙන් පුරුදු වෙලා තියෙන්නේ. නුසුදුසු ආකාරයට හිතනවා වැඩි. එතකොට වැඩි හරියක් ඇති වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය සහිත සිත්. අනික් කාරණාව තමයි ඥානය පාවිච්චි කරන්නේ නැතුව නිකම්ම කල්පනා කරනවා. විමසුම් නුවණක් නැතුව, විමර්ශාව නැතුව, නුනුවණින් මෙනෙහි කිරීම. ඒ නුවණ නැතුව මෙනෙහි කරනවා. ධම්මවිචය නෙමෙයි තියෙන්නේ. ධර්මය නැතුව විමසීමක් කරන්නේ. මෙන්න මේ කාරණා හතර මිත්‍යා දෘෂ්ටි ඇතිවීමට හේතුව කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිගත් පුද්ගලයෝ නිතර ආශ්‍රය කිරීම, ධර්මයෙන් වෙන්ව වාසය කිරීම, වැරදි ආකාරයේ කල්පනාවන් නිතර ඇතිවීම සහ නුවණින් තොරව මතක් කිරීම නැත්නම් අයෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ අසංඛාරික වීමට හේතු සඳහන් කරනවා. අසංඛාරික විපාකසිතකි ප්‍රතිසන්දිගත වීම. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හොඳට පුරුදු පුහුණු බවකින් කරපු සිතකින් නම් ප්‍රබල හිතකින් ඉපදුනහම ඔහු තුළ නිපුණත්වය වැඩි, දක්ෂකම වැඩි, අසංකාරික සිත් ඇති වෙන්නේ. මොන හරි ශිල්පයක් හදාරන්න ගියත් ඔහුට සසංකාරික සිත් ඇති වෙන්නේ ටික වෙලාවයි. ඊට පස්සේ ඔහු හොඳට අවුරුදු ගාණක් ඒක පුරුදු පුහුණු කෙනෙක් වගේ තමයි වැඩ කරන්නේ. මොකද ඔහුගේ වැඩිපුර තියෙන අසංකාරික සිත්. ඉතින් එය කුසල් ලකුසල් දෙකටම ඔහුට යොදවන්න පුළුවන්. ඒ මොකද මොන හරි හම්බ කරගෙන ආවහම හොඳ දෙයට වේදන් කරන්නත් පුළුවන්, නරක දෙයට වේදන් කරන්නත් පුළුවන් වගේ අසංකාරික විපාක සිතකින් ප්‍රතිසන්දගත වුණාම කුසල් කරන්නත් පුළුවන් අසංකාරික විදියට, අකුසල් කරන්නත් පුළුවන්. ඒ හින්දා හොඳ දේවල් හම්බ කරගන්න නේ. ඊට අමතරව දෙවෙනි කාරණේ තමයි සිත හා කය නිරෝගී බව. අකුසල් කරන්න ගියත් පුරුදු පුහුණු බවකින් කරන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි සිත හා කය නිරෝගී නම් අකුසල් වුණත් පුරුදු පුහුණු බවකින් කරන්න, කුසල් වුණත් පුරුදු පුහුණු බවකින් කරන්න පුළුවන්. දැන් අපි හිතුවොත් දඩයක් කාරයෙක් දඩයන් කරනවා කියලා, ඔහුගේ ඇස් හොඳට පේනවනම්, අතපය වේගෙන් ක්‍රියා කරනවා නම්, ශක්තිවන්ත නම්, ඔහු ලේසියෙන් ඒ දඩයම කරනවා. අනික් කෙනෙක් දෙතුන් පාරක් උත්සාහ කරලා කරද්දි ඔහු එකපාරින් ඒ සතා මරණ වෙන්න පුළුවන්. ඉතින් ඒක අසංකාරික වෙන විශේෂ හේතුවක්. කුසල් කරන්න ගිය කෙනෙක්ට භාවනා කරන්න ගියහම කොන්ද රිදෙනවා නම්, එහෙම නැත්නම් බඩේ අමාරුවක් හැදිලා ගෑස් හැදෙන්න පටන් ගන්නවා නම්, එහෙම නැත්නම් මොනවා හරි දැන් කකුල රිදෙනවා නම්, ඒ වගේ දේවල් වෙනවා නම් පින් කරන්නත් අමාරුයි, භාවනා කරන්න අමාරුයි. දැන් අපි තුමු දැන් අපි මොකක් හරි පුණ්‍ය කර්මයක් කරන්න ගියා, ඉතින් හිතනවට වැඩිය වෙලා පරක් වුණා, කන්න අමාරුයි. හිතපු වෙලාවට මේ කන්න ලැබෙන්නේ. ඉතින් බඩගිනි ඉන්නත් පුළුවන් හොඳ නිරෝගී කෙනෙකුට තමයි. ඉතින් බඩගිනි වෙලාවට දැන් අපි තුමු දානයක් දෙනවා. දානයක් දීලා ඊට පස්සේ හාමුදුරු අනුමෝදනා බණ කියන්න ගන්නවා. ඒ බණ කියන්න ගන්නකොට සමහර කෙනෙකුට නම් බඩගිනි වැඩි වෙලා තියෙනවා. ඉතින් හොඳට දානේ දුන්නාට බණ අහන්න බෑ එතනින් එහාට. බණ අහන්න අමාරු. මොකද බඩගිනි වේදනාව වැඩි. බඩගින්න ඉවසන්න පුරුදු පුහුණු කෙනාට සිත කය හොඳට නිරෝගී නම් සෑහෙන වෙලාවක් නොකා ඉන්න පුළුවන්. ඉතින් ඔහුට දානේ දෙන්නත් පුළුවන් හොඳට අසංකාරික විදියට, බණ අහන්නත් පුළුවන් අසංකාරික විදියට. නැත්තම් අතිශයින් දුෂ්කර ක්‍රියාවක් කරනවා වගේ එතන ඉඳගෙන ඉන්නවා විතරයි. ඒ වගේ දෙවනි කාරණේ තමයි සිත හා කය නිරෝගී වීම. භාෂාව දාන්න. ඒ ධාතු වර්ණ කිව්වම නෑ නෑ ඒක නෙමෙයි. පාලි වලින් නේද? පාලි භාෂාව ගැන. තුන්වෙනි කාරණය තමයි ඉවසීම් බහුල බව. ඉතින් මේකටත් අර උදාහරණෙම දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට සීතල ඉවසන්න පුළුවන් නම්, රස්නෙ ඉවසන්න පුළුවන් නම්, දාඩිය දාගෙන හරි ඉන්න පුළුවන් නම්, මధుරෝ කණේක ඉවසන්න පුළුවන් නම්, ඒ වගේ කටුක ස්පර්ශ ඉවසන්න පුළුවන් නම්, බඩගින්න ඉවසන්න පුළුවන් නම්, තිබහ ඉවසන්න පුළුවන් නම්, අනුන්ගේ නරක වචන ඉවසන්න පුළුවන් නම්, ඔහුට ඔහු කැමති දෙයක්කට හිත යොදවන්න පුළුවන් හොඳට අසංකාරික විදියට පුරුදු පුහුණු බවකින්. ඉතින් ඒ ඉවසීම් බහුල බව, ඒ කියන්නේ යම්කිසි හික්මීමක් තියනවා කියන එක. අනිත් කාරණේ තමයි කටයුත්ත කරලා කරලා
ඒ කටයුත්ත කරලා මනා පුරුදු පුහුණු බවක් තිබෙන. ඒ කියන්නේ නිපුණ බව. පස්වෙනි කාරණය තමයි තමන්ගේ ඇඟට සරිලන විදිහ දේශ ගුණයක් ලැබීම. තමන්ගේ ශරීරයට ගැළපෙන පරිදි ආහාර පාන ලැබීම. අන්න ඒව එහෙම තියුණාම අසංකාරික විදිහට වැඩ කරන්න පුළුවන්. මොකද සිත හා කය නිරෝගී වීමට ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් තමයි. ඉතින් මෙන්න මේ කාරණා පහ තමයි අසංකාරික වීමට උපයෝගී වෙන්නේ. අසංකාරික සිතකින් ප්‍රතිසන්දිගත වීම, සිත හා කය නිරෝගී වීම, ඉවසීම බහුල වීම, කටයුත්තේ මනා පුරුදු පුහුණු බව සහ ඍතු භෝජන ආදී අවශ්‍ය දේවල් සුදුසු පරිදි ලැබීම අසංකාරික වීමට හේතු. උපේක්ඛා සහගත වීමට හේතු මොනවද කියනවනම්, උපේක්ඛා සහගත සිතකින් උපන්න කෙනෙකු වීම. එජැනි කලින් භවයේදී අපි සෝමනස්ස සහගත සිතකින් නෙමෙයි ඒ පින කරලා තිබුණේ, උපේක්ඛා සහගත සිතකින්. මොකද අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයටම හම්බෙලා නැහැ. අපි හිතමු යම්කිසි දානයක් දෙන්න අපි යනවා. ඒ දානය දෙන්න ගිහිල්ලා එතන අපි හිතනවා ඒ භික්ෂූන් අපි දෙන දානය බොහොම සුහද ආකාරයෙන් පිළිගනී කියලා. ඒ වුණාට ඒ භික්ෂූන් එහෙම සුහද ආකාරයක් පෙන්눔 කරන්නේ. ඒ තරම් සිනහමුසු මූණක්වත් නැතුව මේ ඒ තරම් ලොකු ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඒ දානේ බාර අරගෙන වඩන. ඉතින් හිතට ඒ තරම් ලොකු සතුටක් නැහැ. ඒ වුණාට පිනක් කරා කියලා දෙයක් තියෙනවා. අකමැති වෙලා ද්වේෂාගත සිටියේ තිලත් නැහැ. ඒ හින්දා උපේක්ඛාසගත සිතකින් තමයි ඒ පින කරලා තියෙන්නේ. මොකද පසුසිත හරි උපේක්ඛාසගත වෙනවා. සමහරවිට පෙරසිත සෝමනස්සහගතයි. ඒත් මුංචනසිත, ඒ කියන්නේ කල්ලින් බඩු ලෑස්ති කරලා බඩු කඩේ ගිහිල්ලා අරගෙන ඇවිල්ලා බඩු පිළියෙල කරලා ඒ කරන ටික ඔක්කොම සතුටින් කරන්නේ. ඒ වුණාට දෙන්න ගියාම උපේක්ඛාසගත වෙනවා. ආයි මතක් කරනකොට උපේක්ඛාසගත වෙනවා. ඒ හින්දා තුන් සිතේ දෙසිතක්ම උපේක්ඛා සාගතයි. ඉතින් එයින් අපිට අරමුණු වෙලා තියෙන්නේ සෝමනස් සාගත සිත නැතුව උපේක්ඛා සාගත සිත නම් අපි උපේක්ඛා සාගත සිතකින් තමයි ප්‍රසන්නිගත වෙන්නේ. ඒ හින්දා භවාංග සිත උපේක්ඛා සාගත වුණා උපේක්ඛා සාගත වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි, සම්භාවිතාව වැඩි. උපේක්ඛා සාගත සිතක පින අඩුයි. උපේක්ඛා සාගත සිතක පින අඩුයි. කාමාවචර හැටියට ගත්තොත්, රූපාවචර හැටියට ගත්තොත් උපේක්ඛා සාගත සිතේ පින වැඩි. ඒ මොකද කාමාවචර සිතවල අපි කුසල් කරද්දි සෝමනස් සාගත සිතක තියෙන ප්‍රබලතාවය වැඩි. සතුටින් අපි කරන්නේ අපි සිතට ගැළපෙන පරිදිම දේවල් වුණොත් තමයි එහෙම වෙන්නේ. පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් උපේක්ඛා සාගත වෙනවා. රූපාවචර සිත්වල එහෙම නෙමෙයි, කුසල් සිත්වල, ධාන සිත්වල, පල්හා ධාන මට්ටම් වල සිත් සෝමනස්ස සාගතයි. උඩම ධාන සිත් උපේක්ඛා සාගතයි. ඒක ප්‍රබල වැඩි පොඩ්ඩක්. අරූපාවචර ඔක්කොම උපේක්ඛා සාගතයි. ඒ හින්දා ඒකාන්තයෙන්ම ප්‍රබල නැහැ කියලා කියන්න පුළුවන්. ඒත් මනුස්ස ලෝකෙ ඉපදලා තියෙන කෙනෙක්ගේ සිත කවදාක්වත් රූපාවචර සිතකින්වත් අරූපාවචර සිතකින්වත් මනුස්ස ලෝක ප්‍රසන්නගත වෙන්නේ නැති හින්දා කියන්න පුළුවන් මතක් වෙලා තියෙන පින මේ බාල සිතක්. ඒක තමයි උපේක්ඛා සහගත කියලා මනුස්සයෙකුට. අනිත් කාරණේ තමයි දෙවෙනි කාරණේ ගැඹුරු අදහස ඇතිවීම. අරත් කලින් කල්පනා කරා වගේ නොගැඹුරු අදහස ඇතිවීම සෝමනස් සහගත වීමට උපයෝගී වෙනවා වගේ උපකාර වෙනවා වගේම ජඹුරු අදහස තීම නිසා තියෙන සිත උපේක්ඛා සහගත වීමට බලපාන.
අනික් කාරණේ තමයි රෝග පීඩා ආදී මිදෙන්න ඕනේ. මොකද රෝග පීඩා තියුණොත් අනිවාර්යයෙන්ම ද්වේෂ සාගත සිත් වෙන අංශ උපේක්ඛා සාගත වෙලා නවතින්නේ නැහැ. ඒක. ඉතින් මේ අපි දැන් සාකච්ඡා කරන්නේ මේ ලෝභ මූල සිත් 8. සෝමනස්ස සාගත, දිට්ඨිගත සංප්‍රයුක්ත, අසංකාරක සිත් සහ සසංකාරක සිත්. සෝමනස්ස සාගත, දිට්ඨිගත විප්‍රයුක්ත, අසංකාරක සිත් සහ සසංකාරක සිත්. උපේක්ඛා සාගත, දිට්ඨිගත සංප්‍රයුක්ත, අසංකාරක සිත් සහ සසංකාරක සිත්. උපේක්ඛා සාගත, දිට්ඨිගත විප්‍රයුක්ත, මිත්‍යාදෘෂ්ටි නැති අසංකාරක සිත් සහ සසංකාරක සිත්. එනම් මේ සිත් 8 තමයි අපි සාකච්ඡා කළේ. ඒ සාකච්ඡා කිරීමේදී සෝමනස්ස වීමට හේතු මොනවද? දිට්ඨිගත සංප්‍රයුක්ත වීමට හේතු මොනවද? අසංකාරික වීමට හේතු මොනවද? සහ උපේක්ඛා සාගත වීමට හේතු මොනවද? අපි පැහැදිලි කරා. ඊට පස්සේ මේ සිත් ගැන නැවත නැවත අපි කතා කරනවා. ඒ කතා කරන එක නවත්තන්නෙත් නැහැ. ඒක දිගටම මේවම තමයි ආයෙ කතා කරන්නේ. ඒ හින්දා මේ නන් ටික මතක තියෙනවා නම් තමයි හොඳ. මතක තියෙනවා නම් හොඳයි කියලා කියන්නේ මේ ඒකත් හොඳ වචනයක් නෙවෙයි මතක තියෙන්නම ඕනේ. මේ එහෙම නැත්තම් පැටලෙනවා. මොකද නැත්තම් පස්සේ කාලෙක ඇහුවොත් එම සෝමනස් සිත් කියක් තියෙනවද සිත්වල කියලා? ලෝභසහක සිත්වල හතරක් තියෙනවා කියලා මතක් වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය සහිත සිත් කොච්චර තියෙනවද කියලා ඇහුවොත් එම ලෝභසහක සිත්වල නම් හතරක් තියෙනවා කියලා මතක් වෙන්න ඕනේ. අසංකාරක සිත් කියක් තියෙනවද කියලා ඇහුවොත් එම ලෝභසහක සිත්වල නම් අසංකාරක සිත්ම හතරක් තියෙනවා, සසංකාරික හතරක් තියෙනවා කියලා ඒ ආකාරෙම මතක් වෙන්න ඕනේ. ඉතින් මොකද මේ හැම ආකාරයකම නැවත විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කරන හින්දා හැම පදයක්ම මතක තියෙනවා නම් තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. නැත්තම් එහෙම කෙනෙකුට මතක් වෙනකොට අනික් කෙනාට අමතක වෙලා පැටලිලා යනවා. මේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතර ඇති වෙන්නේ නැහැ සෝවාන් මාර්ගසිතෙන් පස්සේ. ඒ කියන්නේ සෝවාන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. සියලුම ආරණ වහන්සේලාට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් ඇති වෙන්නේ නැහැ. දිට්ඨිගත විප්‍රයුක්ත සිත් ඇති වෙනවා. රහත් වෙනකම් මේ හතර ඇති. මතනවතින්නේ.